එහෙනම් පන්සිල් සමාදන් වීමට තුන් සැරයක් නමස්කාරය කියන්නේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආම අයියේ.
ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං සංකත්වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමයේ
සමන්ත චක්කවාලේසු අට්ටා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි ති පජානාති. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමි ති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමි ති පජානාති ති. උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ මාමේ උතුම් ආරි භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි වතුරගම නන්ද සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී මේ සහභාගී වෙන්නේ සෑම සෙනසුරාදාකම පවත්වාගෙන යන සූදානම් වෙන ධර්ම දේශනා මාලාවේ 18 වන ධර්ම දේශනාවටයි. අද විශේෂ අනුග්‍රහයක් දක්වලා තියෙනවා මේ ධර්ම දේශනාවට. ඒක මම කියවන්නම්. අප කෙරේ මහත් අනුකම්පාවෙන් අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන ගරු ධම්ම සුමිත්‍රා මෙහෙණින් වහන්සේටත්, උන්වහන්සේගේ ගිහි කල දෙමව්පියන්ටත් මෙම ධර්ම දේශනාමේ කුසලේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. ජූලි 18 දිනට වසර 10කට පෙර පරලෝ සැපත් පී නීලීන් පෙරේරා මෑණියන්ටත් නමින් පරලෝ සැපත් සියලුම ඥාතීන්ටත් දේශනාවට සවන් දෙන සෑම දිනාටත් නිර්වාණ අවබෝධය පිණිසම මෙම කුසලයේ හේතු වේවා. තෙරුවන් සරණයි කියලා මේ අනුග්‍රහ දක්වන කෙනා සඳහන් කරලා තියෙනවා. හොඳයි, එහෙනම් අපි මේ ධර්ම දේශනා මේ කුසලයේ අවසානයේදී ඒ පින් අනුමෝදන් කරමු. අපි ගිය සතියේදී මේ වේදනානුපස්සනාව කියන, දැන් අපි මුලින්දලාම් කරගෙන ආපු ටික මේ ඉන්නාසෙ මතක් කරොත් එහෙම, අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරු කරගෙන මේ පංචේන්ද්‍රයන් නිසා ලෝකෙට අහුවෙලා මේ ගහගෙන යන සංසාර ඕග හතරකට අහුවෙලා ගහගෙන යන අපි මේ සංසාරයේ මේ ඕග හතර ඉන් ගැලවීම සඳහා මේ පංචේන්ද්‍රිය ඇති කරගන්න ඕනේ කියලා මේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ඇති කර ගැනීම සඳහා, මේ සති කියන ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා අපි සතිය විස්තර කරන්නා වූ, සමාධියට උපකාර කරන්නා වූ මේ සතිය ඇති කර ගැනීම සඳහා, එහෙම නැත්නම් ප්‍රඥාවට උපකාර කරන සමාධිය ඇති කර ගැනීම සඳහා විදිහට අපි බලාගෙන ගියොත් එහෙම අපිට මේ ඉන්ද්‍රිය එකෙන් එකක් අතර සම්බන්ධතාවයක් තියෙනවා. තොර ශ්‍රද්ධාව නිසා තමයි වීරියක් ඇති වෙන්නේ. ශ්‍රද්ධාව ඇති නොවුනොත් අපිට වීරියක් ඇති වෙන්නේ නැහැ. දුක ගැන යම් අවබෝධයක් ඇවිල්ලා ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනියටම ඇති වෙන්නේ දුක්ඛේ ඥානං ඇති කරගන්න කියලා. ඒ වගේම ධම්මචක්කපවත්තන සූත්‍රයේදීත් කියනවා මේ දුක කියන එක පිළිසිඳ දකින්න කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න ඕනේ දුක කියන එක. පළවෙනියට කරන්න තියෙන්නේ ඒක. එහෙනම් අපි ඔන්න දුක කියන එක අවබෝධ වෙනත් එක්ක ශ්‍රද්ධාවක් ඇති වෙනවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිදත්නේ ගැන. මොකද නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර, නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර, නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් කියන එක එයාට එයාගේ ඇතුළෙන්ම හදවතින්ම එයාගේ ඉස්මතු වෙන්නේ එයාට පැහැදිලිවටම තේරුනොත් එහෙම ඉන්න තැන දුකයි, මේකෙන් ගැලවෙන්න නම් බුදුහාමුදුරන්ගේ පිහිට ඕනේ, බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පිහිට ඕනේ, ඒ ධර්මයේ දේශනා කරන්නා වූ මේක පවත්වාගෙන යන්නා වූ මාර්ගයේ දේශනා කරන්නා වූ සංඝ රතනේ පිහිට ඕනේ කියලා වෙන වෙන කිසිම කෙනෙක්ගේ පිහිටක් මට නෑ කියන අසරණ ස්වභාවයක් ගැට ඇතිවෙනවා. අපි හිතන්නේ මේ අසරණ ස්වභාවය කියලා කියන අපි හිතන හරිම අසරණ වෙලා කියලා. ඇත්තටම අපි අසරණ වෙලා තමයි. අපි ඒක දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. නැත්තම් බොහෝම අසරණ වෙච්ච ස්වභාවයක් තමයි අපිට තියෙන්නේ. ඒක නිසා තමයි අපිට පිහිට ඕන වෙන්නේ. මොකද මේ අසරණ භාවයෙන් ගැලවෙන්න අපිට පිහිට වෙන්න පුළුවන් එකම එක කෙනා තමයි අපේ බුදුහාමුදුරුවෝ. එතකොට ඒක Tamanට පැහැදිලිව දැනෙන්න ඕනේ. අපි පිහිට හොයන නොයෙක් දේවල් වල, දරුවන්ගේ පිහිට හොයනවා, ස්වාමියාගේ පිහිට හොයනවා, භාර්යාවගේ පිහිට හොයනවා, මිල මුදල් වල පිහිට හොයනවා, තනතුරු වල, නිලතල වල, නොයෙක් දේවල් වල පිහිට හොයනවා. මේකෙන් මට මොකක් හරි ගැලවීමක් තියෙද, මගේ දුකෙන් නිදහස් වීමක් තියෙද කියලා මේ හැම එකම අපි පිහිට හොයනවා වෙන වෙන තැන්වල. හැබැයි මේ හොයපු හැම තැනකම පිහිට නැහැ කියලා යම් කෙනෙකුට තේරුණා. හැබැයි ඒක තේරෙන්නත් ඕනේ. අන්නේ තේරුණාම තමයි මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. තර්මී ඉන්ද්‍රියක් බවට පත් වෙන්න මේ ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපි මෙන්න මේ විදිහට මේ ලෝකේ ඇත්ත දැක ගන්න වෙනවා. එතකොට දුක්ඛෝ පටිච්චිතෝ ලෝකේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ කියන එක තමන්ට තේරෙන්න ඕනේ. එතකොට මේක තේරෙන්නේ ධර්මශ්‍රවණේ. පළවෙනිට ඇති වෙන ධර්මශ්‍රවණේ කරනකොට තමයි අපිට තේරෙන්නේ. මොකද අපි ලෝකෙ දිහා ඒ විදිහට බලන්න පුරුදු වෙලා නැහැ. සංසාරේ කල්ප ගණන් මේ දිගට දිගට ඇවිදගෙන ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ නිත්‍යයි සැබයි ආත්මයි සුභයි කියන මෙන්න මේ විකෘති සංඥාව. නැත්තම් මේ සංඥාව විපල්ලාසය නිසා තමයි මේ සංසාරේ තියෙන්නේ. එතකොට මේ ප්‍රകൃතියට එනවා කියලා කියන්නේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින එක. ඒක නිසා තමයි කියන්නේ අටක්කරා තේනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. සියලු බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මෙන්න මේ අකුරු අටක් සහිත වූ වචන තුන. මොකද්ද මේ වචන තුන? අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක, අනත්ත කියන එක. සිංහලෙන් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියනවා. සිංහලෙන් කියන්නේ එමනේ. එතකොට මේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය නැත්නම් මේ ත්‍රිලක්ෂණේ. ත්‍රිලක්ෂණේ කියලා කියන්නේ ලෝකේ තියෙන ඇත්ත. එතකොට මේ ලෝකේ තියෙන ඇත්ත දකින් නැති නිසා තමයි මේ ඇත්ත තියෙද්දී මෙන්න මේ විකෘතියක් තුල සිත පවත්වාගෙන යන නිසා, විකෘති ස්වභාවයක් අනුගමනය කරන නිසා, පාවිච්චි කරන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සබ්බේ පුතජ්ජනා උම්මත්තක කියලා. අපි කියනවානේ තියෙන දෙයක් නැතුව වෙනස් විදිහකට දේවල් දකින්න හිතන අයට කියන්නේ උමතු අය කියලා. එතකොට උමතු පිරිසක් විදිහට මේ පෘථග්ජන පිරිස දේශනා කරන්න හේතු ඒකයි. මේ ලෝකේ තියෙන ඇත්ත නෙවෙයි සම්පූර්ණයෙන් එයාලා ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි ඒගොල්ලෝ ලෝකෙ තුල දකින්නේ. ඒ විදිහට දකින්න කෙනා දකින්න දෙන කෙනා කරන දෙයක් බුදුහාමුදුරු දේශනා කරනවා. එයා දුක විඳිනවා. දුක විඳින ගමන් දුක ප්‍රාර්ථනා කරනවා. දුකම විඳිනවා, දුකම ප්‍රාර්ථනා කරනවා, දුකම හොයනවා කියලා කියනවා. හරියට අර ගිනි දැල්ලට පන්න පළඟැටියා වගේ. ඇතිවීමක් නැහැ. පළඟැටියා කොච්චර පිච්චුණත් පළඟැටියා හිතාගෙන ඉන්නවා මේ ගින්දර තුල ආස්වාදයක් තියෙනවා. මට ඒ ආස්වාද ලබා ගන්න බැරි වුණා. නැවත සැරයක් මම ආස්වාද ලබා ගන්නම් කියලා අන්තිමට මැරෙන මොහොතෙත් මැරෙන්නේ මේකේ ආස්වාදයක් තියෙනවා කියලා එයා තුල තියෙන විශ්වාසය ඇතුවම තමයි. අපි පෙර ජීවිතේදී මෙන්න මේ විදිහට මැරිච්ච ඉඳ තමයි මේ ආපහු සැරයක් මේ කාම ලෝකෙට ආවේ. විශේෂයෙන්ම අපි හිතේ විශ්වාසයක් තිබුණා මේ පංච කාම කියන ඒවා තුල ආස්වාදයක් තියෙනවා. මේ ජීවිතේ මට මේ ආස්වාදේ සම්පූර්ණයෙන් ලබා ගන්න බැරි වුණා. ඊළඟ ජීවිතේ නැවතත් මේ ඇහැකන දිවනාශය ශරීරේ කියලා මෙන්න මේ ඉන්ද්‍රිය ටිකක් අරගෙන ඇවිල්ලා මෙන්න මේ ආස්වාදේ ලබා ගන්න. මේ සැරේ බැරි වුණේ ඊළඟ සැරේ මීට වඩා හොඳින් ලබන්නම් කියලා මෙන්න මේ කාම ලෝකේ අල්ලගත්ත නිසා අපි මේ කාම ලෝකෙක උපතක් ලැබුවා. එතකොට මිහින්නාස ගීවි සැරයක්මත් විස්තර කරලා තියෙන නැවත නැවත මේ මතක් කරන්නේ මේ ටික තමන්ට හොඳට තහවුරු වෙන්න ඕන නිසා. කියපු දේවල්ම නිතර නිතර මතක් කරන්නේ තමන්ට මේක තව තවත් අහනකොට නැවත නැවත මේක හිතට හොඳට තහවුරු වෙන නිසා. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, සතර අපාය කියන මේ සියල්ල අයිති වෙන්නේ මේ කාම ලෝකෙට. කාම ලෝක කියලා කියන්නේ මේ කෑම හොයන්න එන ලෝකෙ. මොනවටද කෑම ඕනි? ඇහැට කෑම ඕනි. ඇහැට කෑම තමයි රූප. කනට කෑම තමයි ශබ්ද. නහයට කෑම තමයි ගන්ධ සුවඳ. දිවට කෑම තමයි රස. කයට කෑම තමයි ස්පර්ශ. මනසට කෑම තමයි මේ පස් දෙනා කාපු දේවල් නැවත නැවත මෙනෙහි කර කර සිතුවිලි විදිහට අන්න ඒ වගේ ආස්වාද ලැබෙන එක තමයි මනසෙ වැඩි. එතකොට අපි කිව්ව මේක වමාරලා කනවා වගේ මෙයා නැවත නැවත මේ කට්ටි කාපු ඒවා ටික අරගෙන ඒ වගේ කොටසක් අර ටැක්ස් ගෙවනවා වගේ අපි මේ කතා කරා ගොඩක් සැරයක්. නැවත නැවත ඒවා පාවිච්චි කරමින් ඒ වගේ අලුත් මේ එකතු කරලා නිර්මාණ හදමින් ඒවා ක්‍රියාත්මක කරමින් ওই විදිහට ඉන්න එක තමයි මේ මනස කියන එකේ හැටි. එතකොට ওই විදිහට මෙන්න මේ පංච කාමයන් පිළිබඳව තිබුණු ඇත්ත නොදැක්ක නිසා මේ පංචකාමයන් නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියලා කියාගෙන ආපු නිසා අපි මේ කාම ලෝකෙකට ආවා. එහෙමනම් අපිට මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනකොට අපි කිව්වා දැන් සති ඉන්ද්‍රිය ලබා ගැනීම අරමුණු කරගෙන තමයි අපි මේක කරගෙන යන්නේ කියලා. එතකොට අපි කිව්වේ මේ ශ්‍රද්ධාව මේ ලෝකෙ දුක දකින්න කොට ඇති වෙනවා. ඒ දකින්නවත් එක්ක ඇති වෙන අයට වීරියක්. එතකොට වීරියක් ඇති වෙලා එයා බලනවා කොහොමද මේක මේ වීරිය කරලා මොකද්ද මං කරන්න කියලා බලනකොට තේරෙනවා මේ අසතිය නිසා හරි විදිහට දැක්කේ නැති නිසා අයෝනිසෝ මානසිකාරයේ නිසයි මට මේ ප්‍රශ්න ඇති වුණේ කියලා තේරෙනකොට අන්න යාට යෝනිසෝ මානසිකාරය ඇති කර ගැනීමට මේ සිහිය පිහිටවා ගැනීමට සතිය කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මේ සතිය ඇති වෙනකොට මොකද වෙන්නේ? එයාගේ සිහියෙන් බලනකොට මේක ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. ඇත්ත ඇති හැටියෙන් පේනකොට ඇත්ත දකිනවා මොකද්ද මේ ලෝකේ ඇත්ත? මේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය. එතකොට එයාගේ හිතට මොකද වෙන්නේ? එයාගේ හිතට අල්ලන්න තැනක් නැතු වෙනවා. නච්ච කිංචි ලෝකේ උපාදීති. තණ්හා මාන දිත්‍ති විදිහට මොනවත් අල්ලන්න නැහැ කියලා හිතනකොට එයාගේ හිත දුවන එක නතර වෙලා ඔන්න එයාගේ හිත සමාධියකටපත් වෙනවා. විදර්ශනා සමාධියකටපත් වෙනවා. එතකොට ඔන්න ඊළඟ ඉන්ද්‍රිය මේ සති ඉන්ද්‍රිය පාවිච්චි කරනකොට සති ඉන්ද්‍රිය වැඩෙනකොට ඇති වෙන එකක් තමයි සමාධි ඉන්ද්‍රිය. එතකොට සමාධි ඉන්ද්‍රිය ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමාධිය පාවිච්චි කරන්න මේ සමාධිය කියන එක නිසා තමයි ප්‍රඥාව ඇති වෙනවා කියලා. එතකොට එයාට මේ සමාධිය ඇති කරගෙන ඒ සමාධි ඉන්ද්‍රියත් එක්ක ධර්ම කරුණ එයාට ලැබිලා තියෙනවා නම් මාර්ගය පිළිබඳ ඒ අවබෝධයක් ධර්මඥානේ ලැබිලා තියෙනවා නම් මොකද වෙන්නේ? මේ සමාධිය වැඩෙනවත් එක්කම එයාට ඇති වෙන්නේ ප්‍රඥාව. සතියෙන් බලනකොට ලැබිච්ච අවබෝධය මෙන්න මෙයාට ස්ථිර වුණු ප්‍රඥාවක් විදියට විදර්ශනා ඥාන විදියට ආපස්සට නොයන ආකාරයට මෙයාගේ ස්ථිර වීමක් සිදු වෙනවා. එතකොට මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇත්තටම මේ විදර්ශනා ඥාන ලැබෙන එක. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් අපි විස්තර කරා. සම්මා දිට්ඨියෙන් පටන්ගෙන ඉන්න සම්මා සමාධිය කියන එකෙන් අවසාන වෙන 8. එතකොට මේ සම්මා සමාධිය කියන තැනට එනකොට ඊට පස්සේ මේක සම්පූර්ණ වෙනකොට ඊළඟ කොටස් දෙක තමයි සම්මා ඥාන. එතකොට මේ සම්මා ඥාන කියලා කියන්නේ Tamanට තහවුරු වෙච්ච අවබෝධ නැත්තම් විදර්ශනා ඥාන. ලෝකේ ඇත්ත ඇති හැටියෙන් පැහැදිලිව දැකලා තමන් විසින්ම ලැබිච්චේ ශ්‍රුතමේ, චින්තාමේ, භාවනාමේ කියන ආකාර තුනින් හොඳටම ස්ථිර වෙලාම තමා තුල පිහිටපු ඥාණයට තමයි මෙන්න මේ ඥාන කියලා අපි මේ කියන්නේ විදර්ශනා ඥාන ලැබෙනවා කියලා කියන්නේ. ඒතර මේ ඥාණය පිහිටුවාට පස්සේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය අපි සමාධි ඉන්ද්‍රිය ළඟට එනකන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන්නේ. එතකොට ඊළඟ ඉන්ද්‍රිය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වුණ කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? එයා තුල ඇති වෙනවා ඒක ඉබේම ඇති වෙන දෙයක් සම්මා විමුක්තිය. නිදහස් වීම කියන එක එයාට ලැබෙනවා. විමුක්තියක් ලැබෙනවා. අන්න ඒ වට කියන මාර්ගඵල කියලා. මාර්ගඵල හතරක් සෝවන්, සකුද්දාගාමි, අනාගාමි, අරිහත් කියලා මේ මාර්ගයේ ඵල හතරක් තියෙනවා. එතකොට අපිට මේ ඵල කියන ඒවා බොහෝ දිනෙකට වරදින එක තැනක් තියෙනවා. බොහෝ දිනෙක භාවනා කරන මාර්ගඵල ලබන්නේ කියලා. භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා අවසානයේ බලාපොරොත්තු වෙනවා මේකෙන් මට මාර්ගඵලයක් ලැබුණාද කියලා අහගන්න, ඇහුවොත් හොඳයි කියලා. අහගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඊළඟට ඒක අරමුණු කරගෙන මේ මාර්ගඵලයක් අරමුණු කරගෙන භාවනා කරනවා. මම හිතන්නේ එතන ගොඩක් අයට වරදින තැන. මාර්ගඵලයක් කියන එකට බලාපොරොත්තුවක් තණ්හාවක් ඇති කරගත්තොත් එහෙම මාර්ගඵලයක් ලබන අරමුණින් භාවනා කරන අය බොහෝ වෙලාවට මාර්ගඵල ලබන්නේ නැහැ. ඒක අපි පැහැදිලිව දැකලා තියෙන දෙයක්. ඒකට හේතුව තමයි ඒගොල්ලොන්ට මේ දුකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අර විභාගයක් පාස් වෙන්න කරන උත්සාහයක් වගේ උත්සාහයක් විතරයි මෙයා දකින්නේ. උත්සාහයක් කරලා ලබා ගන්න යම් කිසි කෙලෙස් දුර කර ගැනීමට වඩා වෙනත් අරමුණක් තියෙනවා. ලෝකේ ඇත්ත දකින්නට වඩා එයාගේ සිත තුළ වෙනත් අරමුණක් තියෙනවා. එතකොට අපේ අරමුණ වෙන්න ඕනේ තමන්ගේ කෙලෙස් දුරු කර ගැනීම කියන එක. නැත්තම් ලෝකේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා කියන එක. මේ විකෘතිය ප්‍රකෘති තත්ත්වයට ගන්න එක තමයි මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණي අවබෝධ කරගන්න ලෝකේ මම හිතාගෙන ඉන්න මේ වැරදි දේ. නැත්තම් මේ මොහොතේ දුක නිවා ගන්න, මේ වෙලාවට මගේ දුක නිවා ගන්න, අන්න එහෙම ධර්මයේ පාවිච්චි කරනවා කියලා යම් කෙනෙක් ධර්මයේ පාවිච්චි කරනවා නම් එයාට ඒ තමන්ගේ ධර්මඥානයේ වැඩෙන ප්‍රමාණයට, ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ප්‍රමාණයට ඒ අදාළව එයාට අවශ්‍ය ඵල ලැබෙනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරන එළදෙනකගෙන් කිරි දොවන්න ගිහිල්ලා කවුරු හරි කෙනෙක් අඟ අල්ලගෙන කිරි එන්න කිරි එන්න මට කිරි ලැබෙන්න කියලා අඟෙන් කොච්චර කිරි දෙව්වත් කිරි හම්බෙන්නේ නැහැ කියලා. මොකද ඒක හරි තැන නෙවෙයි. නමුත් යම් කිසි කෙනෙක් කිරි එන්න එපා කිරි එන්න එපා කියලා එළදෙනගේ ඒ කිරි තියෙන ප්‍රදේශයෙන් ඒ කිරි ගන්න විදිහට ඒ ඒ ප්‍රදේශයෙන් කිරි දෙව්වොත් එහෙම ඒ කොටසින් මේ කිරි දෙව්වොත් එහෙම එපා කිය කරත් කිරි එනවා කියලා කියනවා. ඒකට අපි දන්න බුදුරජාණන් වහන්සේගේ මේක මං හිතන්නේ කීප දෙනෙක්ම ඔය ඵල ගැන බොහෝ කතා කරන්න උත්සාහ කරන නිසා මං හිතනවා මේක මතක් කළ යුතු දෙයක් කියලා. මොකද භාවනා වැඩසටහනට සහභාගී වෙන බොහෝ පිරිස් මේකට සම්බන්ධ වෙන නිසා ඒගොල්ලෝ යම් කිසි නිවැරදි කිරීමක් කරන්න ඕනේ කියන එක මේ හිතට ආපු නිසා මේක මතක් කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඔය නන්ද කුමාරයාටත් ඒක තමයි කරේ. නන්ද කුමාරයාට නිවන් දකින්න කිසිම ඌමනාවක් තිබ්බේ නැහැ. නන්ද කුමාරයා වෙන අරමුණකින් තමයි භාවනා කරේ. හැබැයි හරි මාර්ගේ වැඩුවා. අවංකවම වැඩුවා. ඒක වඩනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාට මේ මේ අරියත් ඵලය කියන එකම හිමි වුණා. ඒ වගේ හරියට අපි ගහක් අරගෙන පැලයක් අරගෙන ඇවිල්ලා කොහෙන් හරි ඒක හිටවලා අපිට ඕනේ මේකේ හදිස්සියට ගෙඩි ගන්න මල් ගන්න. අපි මේකට පොහොර දානවා, වතුර දානවා, මේකට අවශ්‍ය දේවල් කරනවා, මේකට ඉල්ලනවා මට හිට මලක් දෙන්න කියලා. හැබැයි මේකේ කවදාකවත් එහෙම හම්බෙන්නේ නැහැ. අපිට කරන්න බුදුහාමුදුරු මාර්ගයක් දේශනා කරලා තියෙනවා. සීලයක් රැක ගන්න, සීලය දිනු කර ගන්න බලන්න. තමන්ට නැත්තම් තමන් බලන්න ඕනේ මොකද්ද? සමාධිය නැත්තම් බලන්න තමන්ගේ සීලෙ පැත්ත. සීලෙ මොකද්ද අඩුව කියලා. එතකොට ප්‍රඥාව නැත්තම් බලන්න මොකද්ද මගේ අඩුව? මම වඩන එකේ මොකක් හරි වැරද්දක් තියෙනවද? කෙලෙස් තියෙනවද? අන්න ඒ විදිහට තමන්ගේ සීලෙ ඉඳලා පරීක්ෂා කරගෙන යන්න. ඒක පරීක්ෂා කරගෙන ගිහිල්ලා ඒ අඩුපාඩු ටික හදාගෙන යන්න කිව්ව කමටහනක් තමන්ට ලැබිච්ච කමටහනක් නිවැරදියි කියලා තමන්ට තේරෙනවා නම් තමන්ගේ හිත තුළ ඒ වෙලෙට නිවීමක් තියෙනවා නම් ඒවා ටික වඩන්න. වෙන ක්‍රමයක් නැහැ මේකට. ඒකට මේ මාර්ගය තියෙන්නේ වඩන්න. සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සංකප්ප විදිහට මේ වඩාගෙන යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා ඇර වෙන ක්‍රමයක් නැහැ. කාටවත් මේ ආශිර්වාද කරලවත් එහෙම කිසි කෙනෙකුට එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. තමා විසින් තමන්ගේ කෙලෙස් දුරු කරගන්න ඕනේ. ඕනෑම ගුරුවරයෙකුට පුළුවන්කම තියෙන්නේ ඒ මාර්ගය කියලා දෙන්න විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ හිටියා බුදුහාමුදුරුවෝ කරන්නේ ඒ මාර්ගය කියලා දෙන එක. එතකොට ඒ මාර්ගය වඩනකොට ඒකට අදාළ ඵල ඒ ඒ වෙලාවට ලැබේ. එතකොට ඵල ගැන හදිසියක්වත් ඵල ලබන අරමුණින්වත් භාවනා කරන්න නැතුව තමන්ට තියෙන කමටහන ඒක වඩනකොට තමන්ගේ කෙලෙස් දුරු වෙනවා නම් කෙලෙස් දුරවන දුරු කරන අදහසෙහි භාවනාව වඩාගෙන යන්න ඕනේ. එතකොට මේ ඵල කියන්නේ මොකද්ද? ඵල කියන්නේ කෙලෙස් වල දුරු වීම. වෙන මොකක්වත් එකක් නෙවෙයි. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාන. රාගේ දුරු වුණ තැන, ආසාව දුරු වුණ තැන, ද්වේෂේ සම්පූර්ණයෙන් දුරු වුණ තැන, මෝහේ සම්පූර්ණයෙන් දුරු වුණ තැන තමයි නිවන කියන එක තියෙන්නේ. එහෙනම් සෝවන් ඵලයේදී කියලා වෙන මොකක්වත් නැහැ. සෝවන් ඵලයේදී වෙන්නේ මොකද්ද? ආසාව කියන එක නැත්තම් රාගය කියන එක යම් ප්‍රමාණයකට අඩු වෙනවා. හතරෙන් එකක් අඩු වෙනවා. ඊළඟට ද්වේෂයේ ගැටෙන ස්වභාවය හතරෙන් එකක් අඩු වෙනවා. මෝහේ හතරෙන් එකක් අඩු වෙනවා. සම්පූර්ණයෙන් අඩු වෙලා නැහැ. අන්න ඒ විදිහට ඒ වගේ අඩුවීමක් තියෙනවද? කොතනද මට මෙන්න මේ වගේ මොනවද මගේ ඉතුරු කියලා බල බල ඒකට අදාළ කමටහන් ලැබිලා තියෙනවා නම් අන්න ඒවා වඩ වඩ තමන් ගමන් කරන එක තමයි ප්‍රඥාවන්ත ක්‍රියාවක් වෙන්නේ. එහෙමනම් අපි ගිය සතියේදී මේ වේදනානුපස්සනාව කියන එක ආරම්භ කළා. ඒ වගේම පොඩි හඳුන්වා දීමක් වගේ දේශනාවක් කරේ වේදනානුපස්සනාවේදී ගිය සතියේදී. ඇයි අපි මේ වේදනානුපස්සනාව වඩන්නේ? නැත්තම් ඇයි අපි මේ වේදනාව දිහා මේ තරම් ඌමනාවෙන් බලන්නේ? මොකද්ද මේකේ ඇති වැඩේ? එතකොට අපි පළවෙනියටම මේ කායනුපස්සනාව වැඩුවා. කය ගැන තේරුම් ගන්න උත්සාහ කරා. එතකොට බුදුහාමුදුරුව පහසුම තැන තමයි මේ කය කියලා කියන්නේ. ඒක ගැන තමයි පළවෙනිම කියලා දුන්නේ. ඊළඟට අපි දැන් මේ වේදනාවට යන්න හේතුව තමයි අපි දන්නවා මේ සක්කාය දිට්ඨිය කියලා. අපිට මේ තියෙන දෘෂ්ටියක්, පුද්ගලයෙක් ආත්මයක්, ආත්මයක් සත්‍යයක් තියෙනවා ඉන්නවා කියලා ඇතිවෙච්ච දෘෂ්ටියක් තියෙනවා. එතකොට මේ දෘෂ්ටිය නිසා මේ සත්‍ය මේ සතර අපායේ වැටෙමි, අනන්ත දුක් විඳිමි. මෙන්න මේ ඉන්න සත්‍ය නඩත්තු කරන්න, ආරක්ෂා කරන්න එයා වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. සීල්පද කැඩෙනවා, නොයෙක් දේවල් කරගෙන මෙන්න මේ සංසාරේ ගමන් කරනවා. එතකොට මේක පස් තැනක තියෙනවා. මේ සක්කාය දිට්ඨිය නැත්තම් ආත්ම දෘෂ්ටිය විෂයාකාරයි කියලා කියනවා. ඒක පස්පලක තියෙනවා කියලා ගිය සතිත් මතක් කළා. රූපය පිළිබඳව හතර ආකාරයකිමුත්, වේදනාව පිළිබඳව හතර ආකාරයකිමුත්, සංඥාව පිළිබඳව නැත්තම් මේ අඳුර ගැනීම පිළිබඳව හතර ආකාරයකිමුත්, සංකාර ඒවා පිළිබඳව ඇති කරන චිත්ත සංකාර, වචී සංකාර ඒවා පිළිබඳව හතර ආකාරයකිමුත්, විඥාණය පිළිබඳව හතර ආකාරයකිමුත්, ඔන්න විදිහට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කොටස් පහට හතර ආකාරයේ බැගින් තියෙනවා. එතකොට 20 ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ රූපය පිළිබඳව, මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ පිළිබඳව නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියලා පවතිනා වූ දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ආත්මයක් තියෙනවා, දිගට යන එකක් තියෙනවා කියලා දකින්න. එතකොට අපි මේ එකින් එකට මේ අනුපස්සනාවලදී සිදු කරන්නේ එකින් එකට අරගෙන ඒක තුල සත්‍යයක් පුද්ගලයක් නැහැ, ආත්මයක් නැහැ කියලා පැහැදිලිව දකින්න තමයි උත්සාහ කරන්න ඕනේ. එතකොට අපි කය පිළිබඳව දකිනකොට අපි දැක්කා මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ කීප ආකාරයකින්ම තේරුම් ගත්තා. එතන කවුරු පුද්ගලයක් නැහැ කියන එක අපි බොහෝ දුරට මම හිතනවා ඒ දිගටම ධර්ම දේශනා අහමින් ඒ ප්‍රායෝගිකව වැඩුවා නම් කාට හරි තේරෙන්නේ නැති මේකේ කවුරුත් එහෙම කියන කෙනෙක් නැහැ, මේ පණ නැති නිකම්ම නිකන් රූකඩයක් වගේ එකක් විතරයි කියලා. එහෙමනම් අපි වේදනාව ගැන බලනවා. වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ මේ එක කමඨහනක් තමයි දීලා තියෙන්නේ. දැන් කායනුපස්සනාය 14ක් තිබුණනේ, එක කමඨහනක්. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද ඒක දේශනා කරන්නේ? සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. ඒ කියන්නේ සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳින බව දැනගන්න කියනවා. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් විඳිනකොට මම දැන් ඉඳින්නේ දුක් වේදනාවක් කියලා දැනගන්න කියලා කියනවා. අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදියාමීති පජානාති. ඔය විදිහට දුකක් නැති සැපත් නැති වේදනාවක් විඳිනකොට, උපේක්ෂා වේදනාවක් විඳිනකොට මම මෙන්න මේ උපේක්ෂා වේදනාවක් දැන් විඳිනවා කියලා දැනගන්න කියලා කියනවා. එතකොට අපි ගිය සතියේත් කතා කළා වගේ මෙන්නස් මේ එකම දේ නැවත නැවත කියන්නේ මේවා තව තව හොඳටම මේ ආරම්භයේදී හරියට හොඳට තහවුරු කරගෙන ගියපුවාම අපට අවසානට ගැඹුරු කොටස් වලට යනකොට හොඳට මේ කොටස තමන්ට ඉස්තිර දැනලා තියෙනවානේ. එතකොට අනිත් කැලේ වඩා ගන්න හරි ලේසි ඒක නිසා. එතකොට අපි කිව්වා සැප වේදනා කියන ඒවා සත්තුත් දන්නවා. දුක් වේදනාව දුකයි කියලා සත්තුත් දන්නවා. එතකොට මධ්‍යස්ත වේදනාවක් මධ්‍යස්තයි කියලා සත්තුත් දන්නවා. එහෙමනම් ඒගොල්ලන්ටත් මේ ධර්ම වේදනානුපස්සනා වැඩෙන්න ඉපැයි. ඒගොල්ලන්ට වැඩෙන්නේ නැති ඇයි? අපිට මේ කියන්නේ මේක දැනගන්න කියලා නෙවෙයි. මේක වේදනාවක් සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් කියලා දැනගන්න කියන එකෙන් කියන්නේ නිකන් දැනගන්න නෙමෙයි කියන්නේ පජානාති. සිහියෙන් හොඳට බලන්න කියලා කියනවා. සිහියෙන් හොඳට බලාගෙන ඉන්න කියනවා මේක දිහා. මොකද දැන් මේ සිහිය පිහිටවාගෙන බලන්නේ අපි වෙනදා බැලුව විදිහට නෙමෙයි දැන් අපි මේ වේදනාව දිහා බලන්නේ. හරියට නිකන් මේ අමුත්තෙක් දැක්කා වගේ අද ඉස්සෙල්ලම් මේ වේදනාව අත්විඳිනවා වගේ. අන්න ඒ විදිහට තමයි බලන්න ඕනේ. කියන්නේ අපි හැමදාම බලපු විදිය වැරදි නිසානේ අපි මේ සංසාරේ යන්නේ. දැන් බලන්නේ මේක මොකද්ද ඇත්තටම? කොහොමද මේක කියලා අන්න ඒ විදිහට හිතාගෙන තමයි බලන්නේ. එතකොට අපි මේ හැම එකේම විදර්ශනා පැත්ත විස්තර කරනකොට කියනවා සමුදය ධම්මානුපස්සීව වේදනාසු විහෙරති, වය ධම්මානුපස්සීව වේදනාසු විහෙරති, සමුදය වය ධම්මානුපස්සීව වේදනාසු විහෙරති. එතකොට අත්ති වේදනා සුවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති, යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඔන්න ඔය විදිහට තමයි වේදනානුපස්සනාවත් වඩන්න තියලා තියෙන්නේ. එතකොට අපි බලනවා දැන් මේක අර කායනුපස්සනාවට වඩා මේ වෙනස් විදිහකට මින්නාසේ කියන්නම්. සැප වේදනාවක් දැක්ක ආවහම් පජානාති කියලා කියන්නේ මේ මේක හිතනද සමහරට හිත මෙහින්නාසේ මේ පොත්වල තියෙනවා නෙවෙයි කියන්නේ, පොතේ කොහෙවත් මෙහිම වචනයක් නැහැ කියලා. නමුත් ප්‍රායෝගික අත්දකින්ද අපි අපේ සරල වචනේ කතා කරන්නේ. සැප වේදනාවක් දැනෙනකොට කවදාකවත් දැක්කේ නැති අමුත්‍යෙක් ගෙදරට ආපුවම අපි බලන්නේ කොහොමද? අමුත්‍යෙක් ගෙදරට ආපුවම අපි බලනවා මෙයා කොහේ ඉඳලා ආපු එක්කෙනෙක්ද දන්නේ, මෙයා දැන් මොනව කරයිද දන්නේ. අපි දන්නවා නේද බලන විදිහක් තියෙන, කියන්නේ අර මේක කොයි වගේද කියලා අඳුරගන්න උත්සාහ කරනවා වගේ. අන්න ඒ විදිහට බලන්න ඕනේ. එහෙම බලනකොට හැබැයි එහෙම බලන්න නිකම් බෑ මෙයාට. හිතේ ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. හිත යම් ප්‍රමාණයකට මේ නීවර ධර්ම වලින් ඈත් වෙලා තියෙන්න ඕනේ. මොනවාද නීවර ධර්ම? දැන් අපිට සැප වේදනාවක් එනකොට අපි අපේ කාමච්ඡන්දේ ඉස්මතු වෙලා නම්, කියන්නේ අපි බලමු මෙහෙම හිතලා, දැන් ඔන්න අපි මේ කෑමක රස බලනවා කියලා. මේ වේදනානුපස්සනාවේදී මෙහෙණින් හන්සේ හොඳටම මේ කැමැතිම එක තමයි මේ දිව කියන එක ගන්න එක. ඒක හරි ලේසි, කියන්නේ ඒක හරි පැහැදිලිව දැනෙනවා. මොකද හැම වෙලාවෙම දැනෙන එකක් නෙවෙයි. මේ රස වේදනාව කියන එක ගත්තොත් එහෙම, දැන් මම ඔන්න වේදනානුපස්සනාව වඩන්න යනවා. එතකොට මම දැන් කෑමක් කන වෙලාවට දැන් දිවේ වේදනානුපස්සනාව වඩන්න යනකොට අපිට මේ රස වේදනාව එතන බලන්න වෙනවනේ. ඒතර කෑමක් කන්න යනකොට මේක බොහොම රසවත් කෑමක්. එතකොට මට හිතෙන්නේ නෑ මේක මේකේ විදිහ බලන්න, කියන්නේ මේක නැති වෙන විදිහ බලන්න, ඇති වෙන විදිහ බලන්න, හේතු බලන්න. මට හිතෙන්නේ, මට මොකද්ද හිතෙන්නේ? මේකේ මේ ආශාදේ විඳ ගන්න තමයි හිතෙන්නේ. අන්න එතකොට මට අවශ්‍ය වෙන මොකද්ද? ආතාපි සම්පජානෝ, කෙලෙස්තාවන වීරිය කියන එක අවශ්‍ය වෙනවා. එතකොට තමන්ට වීරියක් තියෙන්න ඕනේ මේකේ රස බලනවට වඩා මේකේ ඇත්ත මං චුට්ටක් බලන්න කියලා. මොකද හැමදාම රස බල බල කාලා තියෙනවනේ සංසාරේ. ඒකනේ මේ සංසාරේ හැමදාමත් මේ ආවේ නේද දිවල් වල හොය හොය. කොච්චර නම් මේ දිවෙන් රස ජාති විඳලා තියෙනවද හිතලා බලන්න. මේ දිවි මොන හරි ගෑවෙනකොට මේ රස කියන එක දැනෙන්නේ. ඒකට මේ ලෝකේ අපි මේ දිවෙන් ලෙව කාපු නැති කිසිවක් නැහැ. ප්‍රේතය වෙලා ඉන්නකොට අසූචි පවාලයක කාලා තියෙනවා. බල්ලු පූස වෙලා අනන්ත දේවල් මේ දිවේ ගාලා තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝකවලට ගිහිල්ලා දිව්‍ය බොඳුන් පවා මේ දිවේ ගාලා තියෙනවා, ලෙව කාලා තියෙනවා. මේ ලෝකෙටත් ඇවිල්ලා මොකද කරන්නේ? මේ ලෝකේ තියෙන එක එක ಜಾති මේ දිවේ ගානේ මේකට වඩා මේක හොඳයි, මේකට වඩා මේක හොඳයි කියලා ඒවට තණ්හාවෙන් නැවතත් මේ රස වේදනාවත් එක්ක ගිහින් ආයෙස්සරයක් කොහේ හරි තැනක උපතක් ලබනවා. එතකොට ඔන්න ඉදිර මේ වේදනාවේ ඇත්ත ස්වභාවය දකිනකොට මේකේ වේදනාව කොච්චර වෙලා දැනෙනවද කියලා මම මේ උදාහරණයක් ඉදිරි කිව්වොත්, මේ දිව ගැන විතරක් පොඩ්ඩක් කතා කරේ, මේක හරි ලේසි තැනක් නිසා. මේ දිවේ ගෑවෙනකොට මේ දැනෙන රස වේදනාව කොච්චර වෙලා තියෙනවද කියලා තමන් සිහියෙන් බැලුවොත් එහෙම තමන්ට පෙනෙයි. තමන් මේ කෑම පිඟානක් බොහොම අමාරුවෙන් හදාගෙන දවසම මහන්සිලා බොහෝ වැඩ කරලා මේ හදාගත්ත කෑම එක හදන වෙලාවේදී මේ දිවට රස වේදනාවක් නැහැ. ඊළඟට ඒක මේ අතෙන් අනන වෙලාවේදී රස වේදනාවක් නැහැ. මේ අතෙන් දිව ළඟට ගෙනෙනකන් රස වේදනාවක් නැහැ. දිව උඩ තිබ්බහම ඔන්න පටන් ගන්නවා රස වේදනාව ඇති වෙන්න. ඒතර මේ දිව උඩ කොච්චර වෙලාවක් කෑම මේ ගත්ත කෑම ගුලියේ තියෙනවද හිතලා බලන්න. දෙතුන් සැරයක් එහාට හපනවා, මෙහාට හපලා දිවෙන් එහාට මෙහාට තල්ලු කරලා පොඩි වෙලාවකින් මේ උගුරෙන් පහලට යනවා. ඒතර උගුරෙන් පහලට ගියාට පස්සෙත් මේකේ රස වේදනාව නැහැ. එහෙනම් මේ රස වේදනාව දැනෙන්නේ සැබෑවටම මම මේ කන දෙක රස වේදනාව දැනෙන්නේ මෙන්න මේ දිවේ අඟල් දෙකක් විතර පොඩි දුරක් තල්ලු කරගන්නකම් ඒ ටිකේ ගෑවිලා යන මෙන්න මේ ටිකේ විතරයි මේ රස වේදනාව දැනෙන්නේ. හැබැයි මම මේ වේදනාව වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. ඒතර මේ වේදනාව වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. සමහරටක මේකේ ආශාව නිසා මට ගොඩාක් ආදීනවත් විඳින්න වෙලා තියෙනවා. බොහෝ ආදීනවත් විඳින්න වෙලා තියෙනවා. හැබැයි මම ඒ ආදීනව ඔක්කොම විඳිනවා මේ තප්පර ගානක ලැබෙන මේ ආශාවේ වෙනුවෙන්. ඒතර මෙන්න මේක සිහියෙන් බලාගෙන හිටියොත් යම් කිසි කෙනෙකුට මේක තේරුනොත් එහෙම මෙන්න වේදනාව ඇති වුණා. මෙන්න වේදනාව නිරුද්ධ වුණා. උගුරෙන් පාඩ ගියාට පස්සේ අර වේදනාවේ මුකුත්ම ඉතුරු වෙලා නැහැ. එතකොට නැවත සැරයක් නැවත එකක් තියෙනකොට මෙන්න ආයෙත් මේ හේතු ස්පර්ශ වෙනකොට මේ වේදනාව ඇති වුණා. මෙන්න වේදනාව නිරුද්ධ වුණා. ඔය විදිහට මේක ඇත්තට සිහියෙන් දැක්කොත් එයාට මේ වේදනාවට දෙන අගය අඩුවිලා යනවා. එතකොට මේ වේදනාවේ ස්වභාවය දකින්න. එතකොට අපි මේ පොතෙන් ඉගෙන ගත්තට අපි පොතෙන් ඉගෙන ගන්නවා පස්සපච්චා වේදනා. වේදනාපච්චා තණ්හා. තණ්හාපච්චා උපාදාන. උපාදානපච්චා භව කියලා. හැබැයි මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන්. මොකද්ද පස්ස කියන්නේ? තින්නම් සංගති පස්සෝ. තුනක එකතුවට පස්සේ කියලා කියනවා. මොකද්ද මේ එකතු වෙන තුන? බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය, විඥාණය කියන එක. එහෙම නැත්තම් අපේ දිව කියන එක මම මේ දිව කියන එක විතරයි දැනට කතා කරන්නේ. අපේ දිවයි ඒක උඩ තියෙන ගෑවෙන මේ රස කියන එකයි මේක හඳුනා ගන්න ස්වභාවය. කියන්නේ වෙන වෙන දෙයක් අහහා වෙන මොකක් හරි දෙයක් ගැන කල්පනා කර කර මේකට සිත යොමු නොවුනොත් ඒත් මේකේ රස දැනෙන්නේ නිකම්ම මේක කටෙන් පහළට යනවා. නමුත් මේක අඳුනා ගන්න ස්වභාවයයි මෙන්න මේ තුනේ එකතු වෙනකොට මට දැනෙනවා සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මධ්‍යස්ථ වේදනාවක් හරි ඔන්න වේදනාව කියන එකේ හේතුව. එතකොට උගුරෙන් පහළට යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හේතු නිරුද්ධ වෙලා ගියා. හේතු නෑ මේ වෙලාව වෙනකොට. එතකොට ඔන්න වේදනාවත් ඉවර වුණා. එතකොට මට නැවත මේ වේදනාව නම් ඕන්න මොකද කරන්න ඕනේ? නැවත මේ හේතු ටික සකස් කරන්න ඕනේ. නැත්නම් නැවත මේක පස්සේ ඇති කර ගන්න ඕනේ. එමනම් මේ පස්සේ ඇති කරගන්න මං අර හේතුව නැවත සැරයක් මේ දිවි උඩ තියෙනවා රස කියන හේතුව. ඔන්න ඔය විදිහට මේ වේදනාව ඒ වෙලාවට හේතු නිසා සකස් වෙලා ඒ වෙලේ නිරුද්ධ වෙන එකක් කියලා තමන්ට මේ වේදනාව දිහා බලන්න හිටියොත් මේ රස වේදනාව දිහා බලන්න හිටියොත් ඒකෙමුත් අපට අඳුරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ වේදනාව කියන එක බොහෝ දෙනෙක් අර දුකට වේදනාව කියලා කියනවනේ. දුක වේදනාව විතරක් නේ වේදනාව කියලා කියන්නේ. ආකාර තුනක් තියෙනවා. වේදනා තුනක් තියෙනවා. මොකද්ද වේදනා තුන? සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා, නැත්තම් අදුක්කම සුඛ වේදනා. ඔය විදිහට ආකාර තුනක් තියෙනවා. ඊළඟට මේක තවත් බෙදන්න පුළුවන්. මේ සැප වේදනා කියනවා ඇති වෙන්න පුළුවන් සාමිසව. ඊළඟට නිරාමිසව. දුක් වේදනා ඇති වෙන්න පුළුවන් සාමිසව, නිරාමිසව. අදුක්කම සුඛ වේදනා ඇති වෙන්න පුළුවන් සාමිසව සහ නිරාමිසව කියලාත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ වේදනා තව විදිහකට බෙදන්නත් පුළුවන්. මානසික සැප වේදනා තියෙනවා, මානසික දුක් වේදනා තියෙනවා. කායික සැප වේදනා තියෙනවා, කායික දුක් වේදනා තියෙනවා. ඒ වගේම ඔන්න විදිහට කායික මානසික කියලා සාමිස නිරාමිස කියලා මේ විදිහට ආකාර වලට මේක තව තව බෙදන්නත් පුළුවන්. එතකොට තවත් මේවා ලැබෙන ආකාරය අනුව බෙදන්න පුළුවන්. ලැබෙන ආකාරය අනුව තමන්ගේ ආධ්‍යාත්මිකව ලැබෙන දේවල් සහ බාහිර හේතු නිසා ලැබෙන දේවල් කියලා ඒවත් හිතා ගන්න පුළුවන්. ඔය විදිහට මේ වේදනාව ගොඩක් ප්‍රභේද වලට බෙදන්න පුළුවන්. හැබැයි කොච්චර ප්‍රභේද වලට බෙදුවත් තියෙන්නේ වර්ග තුනයි. බුදුරජාණන් වහන්සේ මේ වේදනානුපස්සනාව විස්තර කරන්නේ සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියන නැත්තම් සැපත් නොවු දුකුත් නොවු මෙන්න මේ වේදනා තුන තමයි තියෙන්නේ. එතකොට අපි ගිය සති මතක් කරපු දේ නැවතත් මතක් කරන්න මෙහින් ආන්සේ මේ සැප වේදනාව කියන එක හැම වෙලාවෙම අවසාන වෙන්නේ විපරිණාම දුක්ඛතාවකින් කියලා අපි කිව්වා. වෙනස් වෙන ස්වභාවය නිසා දුකටපත් වෙනවා. අපි මේ කියන්නේ බොහොම මතු පිටින් කතා කරන විදිහකට. අපි තව ගැඹුරට යනකොට මීට වඩා මොකද්ද මේ සැප වේදනාවේ තියෙන දුක කියන එක අපි තවදුරටත් කතා කරනවා. එතකොට මේක තුල තියෙනවා ඊළඟට රාග අනුශය කියන එක. ඒ කියන්නේ අර අපි කිව්වේ ඉතුරු කරගන්න කොටසක් කියලා, අනුෂ්‍යය කියලා ඉතුරු වෙන ස්වභාවයක් තියෙන, නැවත මේක ලබන්න කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට දුක් වේදනාව කියන එක තුල තියෙනවා දුක්ඛ දුක්ඛතාවය කියන දුක තියෙනවා එතනම. ඊළඟට මේක ඉතුරු වෙනවා පටිඝ අනුෂය කියලා, නැවත ලබන්න අපි අනුෂය ධර්ම හතක් ගිය සතියේ ඉස්සලා සතියේ කතා කරා. එතකොට පටිඝ අනුෂය කියලා කියන්නේ මේ ගැටීම නිසා නැවතත් උපදින්න හේතු, නැත්තම් මේ ගැටෙන ස්වභාවයේ පටිඝය කියන එක පුරුද්දක් විදියට යන අනුෂයක් විදියට ඉතුරු වෙනවා. ඊළඟට මේ අදුක්කම සුඛ කියන ඒව තුල තියෙනවා මේ යථාභූත ඥාන දර්ශනයට ආවේ නැති, ලෝකේ ඇත්ත ඇති හැටියෙන් දකින්නේ නැති කෙනෙක් තුල අදුක්කම සුඛ නැත්තං සැපත් නොවු දුකුත් නොවු වේදනා හම්බ වෙනකොට අන්න එයා තුල මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. නැත්තං නিত্য සැප ආත්ම සුභ සංඥාව තියෙන නිසා මෙයාට තියෙනවා සංඛාර දුක්ඛතාවය කියලා දුක. ඒ කියන්නේ මේක නিত্য සැප ආත්ම කියන හැඟීමක් තියෙනවා මේකට. ඒකේ සැප දුකද සැපද කියන එක නෙවෙයි මෙයා ගන්නෙ. මෙහෙම තියෙනවා කියන හැඟීම නිසා මේක තුල මේ සංස්කාර රැස් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා මෝහ අංශය කියන එක තියෙනවා. නැත්නම් අවිජ්ජා අංශය කියන එක තියෙනවා. එනම් මේ වේදනා තියෙන තුනම මේ සාමිස පැත්ත ගැන කතා කරන්නේ, නිර්ආමිස පැත්ත නෙවෙයි. එතකොට මේ ඥාමිස ඒ වගේත් සමහර දේවල් තියෙන උපාදාන වෙන තැන. එතකොට රූප රාග කියනකොට ඒ නිර්ආමිසීව තමයි උපාදාන වෙන්නේ. එතකොට ඒ තුනම අපට අවසාන කරන්නේ දුකක් ඇති කරලා, නැත්තම් භවය ඇති කරලා. එහෙමනම් මේ සංසාරේ ඉඟතුනේ අපි යන්නේ මේ වේදනාව නිසා. ආශාද කියන්නේ මොකද්ද? වේදනාව. සැප වේදනාවට කියන නමක් තමයි ආශාද කියන්නේ. එතකොට දුක් වේදනාවට කියන නමක් තමයි ආදීනවේ කියලා කියන්නේ. අපි කැමති සැප වේදනාව ලබන්න ඇලීමක් ඇති වෙනවා ඒකට. දුක් වේදනාව ලබන්න අකමැති ගැටීමක් ඇති වෙනවා. ඇලීම ගැටීම. ඇලීම ගැටීම කියලා කියන්නේ මොකද්ද? කාමරාග පටිග කියන එක. එතකොට යම් කිසි කෙනෙක් සෝවන් ඵලයට පත් වුණ කෙනෙක් විශේෂයෙන්ම එතනින් එහාට යනවා නම් එයාට ඇති වෙන්න ඕනේ මොකද්ද? ඊළඟට භාගයක් අඩු කරන ධර්මයේ තමයි කාමරාග පටිග. ඒක සම්පූර්ණයෙන් වේදනාවට සම්බන්ධ දෙයක්. එතකොට මේ කාමරාග පටිග කියන එක අඩු වෙන්නේ භාගයක් හෝ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ මේ වේදනාව පිළිබඳව සම්පූර්ණයෙන් මෙයාගේ සිත නිදහස් වුණාම. පංචකාමයන් මේ හිතෙන් නිදහස් වුණාම තමයි යාට මේක මේ කාමරාග පටිග කියන එක දුරු වීම කියන එක ඇති වෙන්නේ. අපේ කැමැත්තක් තියෙන නිසා තමයි, අපේ ඇලීමක් තියෙන නිසා තමයි අපි තුල ගැටීමක් කියලා දෙයක් තියෙන්නේ. එතකොට අපි කතා කරා ඕග හතරකට අපි අහුවෙලා කියලා. කාම ඕග කියලා කියන්නේ මොකද්ද? පංචකාමයන්ගේ තියෙන සැප වේදනාවට ඇති වූ කැමැත්ත නිසා තමයි මම මේකට අහුවෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේදී විස්තර කරනවා අපිට මේ සැප වේදනාවක් ලැබෙනකොට අපේ තුල සිදුවෙන ක්‍රියාවලිය. අභිනන්දති, අභිවදති, අච්චෝසායති ඉත්තේති කියලා කියනවා. අභිනන්දනය කරනවා. බොහෝම කැමැත්තෙන් ඒක අපි දිව ගැන ඉස්සලා කතා කරපු නිසා රස කෑමක් පිළිබඳව ගම ඒක අපිට ලේසි පහසුයි හැමෝටම උදේ තේරෙන නිසා. අපි රස කෑමක් ගත්තොත් එහෙම මේ කෑම කනකොට රස වේදනාවක් දැනෙනවා, සැප වේදනාවක් දැනෙනවා. දැන් මොකද කරන්නේ? මේක බොහොම සතුටින් මේක භුක්ති විඳිනවා. එතකොට මේ සැප වේදනාව ආශාදේ විඳ විඳ ලබන හැම වෙලාවක මොකද්ද ඉතුරු වෙන්නේ? රාගානුෂේ ඉතුරු කරගැනීම තමයි අර අපි කිව්වේ ඉතුරු කරගන්නවා චුට්ට චුට්ට මනසට මේ ටැක්ස් ගෙව ගෙව තමයි මේ බිස්නස් එක කරන්න කියලා. අන්න ඒ වගේ මේකේ ඉතුරු වෙමින් තමයි අපි ආශාදී විඳින්නේ. ඒ වෙලේටත් අපි තුල ඉතුරුක් ඇති වෙනවා. ස්වභාවය සකස් කර කර තමයි අපි මේ රස වේදනාව විඳින්නේ. ඊළඟට අභිවදති, මේකේ නිමිති අනුනිමිති විදිහට අරගෙන ಗುಣ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා කියලා කටින් නොකියනවා වෙන්න පුළුවන්. නමුත් මේකේ හිතෙන් මේකේ නිමිති අනුනිමිති විදිහට ගන්නවා. කියන්නේ මේකේ මේක හොඳයි, මේක මෙහෙම හොඳයි, මේකේ සුවඳ හොඳයි, පාට හොඳයි, අහපනකොට මේලෙක් මොනවා හරි ওই විදිහට නිමිති අනිමිති විදිහට ගන්නවා. එතකොට මෙන්න මේක අභිවදති කියලා කිව්වා. ඊළඟට අච්චෝසය තිට්ටති කියලා කියන්නේ මේ හිත තුල නැවත මම මේක ලබන්නම් කියලා කැමැත්තක් ඇති කරගන්නවා. නැවත නැවත මම මේක ලබන්නම් කියලා. ඒකට හරියට අපි කොහේ හරි ගිහිල්ලා රස කෑමක් හම්බුණාට පස්සේ ඔන්න මේක බොහොම ආසාවෙන් කනවා. තවත් ටිකක් බෙදාගෙන කනවා. ඊට පස්සේ මේකේ ಗುಣ සමහරට කියන්නත් ගන්නවා ළඟයිට. මේක හදලා තියෙනවා හරි හොඳයි. මේකේ සුවඳ හරි හොඳයි. මේකේ රස හරියට ඇවිල්ලා තියෙනවා. ඔය විදිහට මෙන්න මේකේ ಗುಣ මෙයා බලනවා. ඊට පස්සේ මේ කෑමේ නම අහගන්නවා. හදන විදිහ අහගන්නවා. මොකක් වෙන්නේද? නැවත හදලා මේ දිවේ ගාලා මෙන්න මේ සැප වේදනාව ගන්න. මම ඔය දිවට විතරයි කිව්වේ, මේ ආයතන හයටම ওই ක්‍රියාව තමයි සිදු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ අභිනන්දති අභිවද සච්චෝ සය තිට්ටිති කියලා ওই ආකාරයට මේ කරපු දේ මොකද වෙන්නේ? මෙන්න මේක ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේක උපාදාන වෙලා භවය කියන එක මෙයාට ඇති වෙනවා. නන්දි කැමැත්තක් ඇති වෙනවා. මේ කැමැත්ත නිසා මෙන්න මෙයා මේක නැවත නැවත ලබන්න උපාදානය කරගෙන පැවැත්මක් තියෙනවා. එතකොට මොකක්ද උපාදානය කරන්නේ? දැන් අපි මේ දිවත් එක්කම කතා කරගෙන යනකො මොනවද අපි උපාදානය කරන්න කියලා. දැන් මට ඇත්තට උපාදානය කරන්න තියෙන්නේ නම් මේ වේදනාව නේද? දිවට දැන් සැප වේදනාව තමයි මට උපාදානය කරන්න තියෙන්නේ. හැබැයි මන් දන්නවා මේ වේදනාව. දැන් හිතමු අපි චොක්ලට් කෑල්ලක් කනකොට සැප වේදනාවක් දැනෙන, ඒ වේදනාවට මට කැමැත්තක් ඇති වුණා කියලා. එතකොට මේ චොක්ලට් කනකොට ඇති වෙන සැප වේදනාව මම උපාදානි කරගත්තොත්, මම එකට කැමති, මට ඒක උපාදානි කරගත්තා මං මේ වේදනාව. එතකොට මම දන්නවා මේ චොක්ලට් රස ගන්න බෑ මට කේක් කෑල්ලක් දිවේ තියලා. මොකද චොක්ලට් රස ඕනනම් මං චොක්ලට් කෑල්ලක්ම දිවේ තියන්න ඕනේ. එතකොට මම දන්නවා මට දැන් ඕනේ කරන්නේ මොකද්ද? මට ඕනේ කරන්නේ චොක්ලට් වල රස වේදනාව ගන්න විතරයි. හැබැයි මම දන්නවා ඒක ගන්න නම් මට චොක්ලට් කෑල්ලක් ඕනේ. එහෙනම් ඔන්න මම මේ වේදනාව ලබලා දුන්න රූපයත් උපාදානි කරනවා. මට ඕනේ වේදනාව. ඒ වේදනාව හදාගන්න බැරි නිසා රූපේ නැතුව මම මෙන්න මේ රූපේ උපාදානි කරනවා. ඊළඟට හිතලා බලන්න මේ රූප කියන සංඥාව, මේ සංඥාවත් මම උපාදානි කරනවා. මේ වේදනාව ලබලා දෙන රූපේ සංඥාවත් මම උපාදානි කර ගන්නවා. ඊළඟට මේක පිළිබඳව සංඛාරත් උපාදානි කරනවා. ඒ කියන්නේ මේක පිළිබඳව හිතන්න මම කැමති. චොක්ලට් මම කන්න කැමති නා. මම චොක්ලට් ගැන හිතන්න කැමති. ඊළඟට චොක්ලට් ගැන කතා කරන්න කැමති. චොක්ලට් වෙනුවෙන් ක්‍රියා කරන්නත් කැමති. යම් යම් ක්‍රියා කරන්න කැමති. මම ඉන්න තැනින් නැගිටලා වෙන තැනක තියෙන චොක්ලට් කෑල්ලක් අරන් එන්න කැමති. කඩේ ගිහිල්ලා ඇවිදලා ඇවිදලා මම කැමති චොක්ලට් ජාතිය හොයන්න කැමති. ওই විදිහට එනම් මේ සංඛාරත් උපාදාන කරන ඒවටත් මම කැමති. ඒවත් මට ප්‍රශ්නයක් නෙවෙයි. මේකට තියෙන කැමැත්ත නිසා මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟට මේ විඥානය පිහිටවන්න. ඒ කියන්නේ මම චක්කු විඥානේ, මේ චොක්ලට් සම්බන්ධව චක්කු විඥානේ නැත්තම් චොක්ලට් දකින්න කැමති. චොක්ලට් පිළිබඳව අහන්න කැමති. චොක්ලට් වල සුවඳට මම කැමති. චොක්ලට් වල රසට මම කැමති. චොක්ලට් අල්ලන්න ඒව වෙනුවෙන් ස්පර්ශ කරන්නත් මම කැමැත්තක් තියෙනවා. චොක්ලට් ගැන හිතන්නත් මම කැමති. එතකොට මට ඇත්තටම මේ ඔක්කොටම කැමැත්ත ඇති උනේ කොතනින්දද? මේකේ ආශාදි තියෙන්නේ මේ දිවට දැනෙන රසේ විතරයි. ඔකට තව මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි දන්නවා දූරියන්. දූරියන් හැමෝම වගේ දන්නවනේ. එතකොට මේක මම දූරියන් කන්නපා කියලා නෙවෙයි කියන්නේ. මේක මතක හිටින්න හොඳට. එතකොට ඔන්න දූරියන් කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම කාලා නෑ. එයා ඉස්සෙල්ලා බලනකොට දූරියන් ගෙඩියත් එච්චර ඉතින් ලස්සන එකක් නෙවෙයි. කටුකටු තියෙන එකක්. අල්ලනකොට ස්පර්ශයේ සැපක් නෑ. කොහොමද දූරියන් ගෙඩි කටු ඇනිනවා? කපන්නත් මං හිතන්නේ හරි අමාරුයි. එතකොට ඔන්න දූරියන් ගෙඩිය නිසා ඇති වෙන ස්පර්ශයේ සැපක් නෙවෙයි. ඊළඟට දූරියන් ගෙඩිය සුවඳ බලනකොට එකත් ඉතින් එච්චර හොඳ ගැළපෙන සුවඳකුත් නෙවෙයි. ඊට සමාන සුවඳවල් තියෙන අපි බොහොම අප්‍රිය කරන සුවඳවල්. මේ සුවඳත් එච්චර හරියන්නේ නෑ. ඊළඟට වෙනුමත් ඇහැට පේන රූපෙත් එච්චර හරි නෑ, සුවඳත් එච්චර හරි නෑ. ඊළඟට අපි මේක ඔන්න දිවේ ගාලා බලනවා. එතකොට මේකේ රසක් දැනෙනවා. එතන මේ රස පිළිබඳව ලොකු කැමැත්තක් ඇති වෙනවා. එතකොට රස හොඳයි. එතකොට රසට කැමති වුණාම මොකද වෙන්නේ? දැන් මේ ධූරියන් එක, දැන් අපි ධූරියන් මැද කෑල්ලේ මැරගත්තොත් එහෙම ඒක ඔය වගේ ಜಾති පාරේ අයිනිත් බල්ල එහෙම දාලා තියෙනවා නේද? ඒ වගේ එකක් තමයි. අල්ලලා බලනකොටත් ඉතින් ඒ වගේ තමයි අහුවෙන්නේ. එතකොට නමුත් මම ධූරියන් පහත් කළා කියනවා නෙවෙයි. මම නිකන් උදාහරණයකට කියන්නේ, මේක මතක හිටින්න ඕන නිසා. මට ඕනේ ධූරියන් වල රස විතරයි. හැබැයි මට මේ ධූරියන් වල අනිත් සියල්ල මම ඉවසනවා. ගඳ තිබුණත් මට ප්‍රශ්නයක් නෑ. ඒ ගඳ මට සුවඳක් විදිහට දැනෙනවා මේකේ රසත් එක්ක. ඒ වගේ එතකොට ඒක වෙනුවෙන් මම ඕනේ ක්‍රියාවක් කරන්න කැමති වෙනවා. ඒක බලන්න කැමති වෙනවා. ඒක ගණ්ඩ ඈත කඩේක තියෙනවා මට අවශ්‍ය නම් බොහෝ දුරක් ගිහිල්ලා ඒක ගේන්න කැමති වෙනවා. ඒ ගැන හිතන්න කැමති, ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න කැමති. එතකොට මෙන්න මේ විදිහට මේ රස වේදනාව නිසා, නැත්තම් තමන් කැමති වූ මේ සැප වේදනාව නිසා මං ඒකේ තියෙන සියලු ආදීනව මට සැපක් විදිහට ගන්න. يعني ඒ ආදීනව සියල්ල ඉවසනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් ඇත්තටම අපි මේ කය ගැන බලනකොට අපි දැක්ක මේ බොහෝ ආදීනව සහිතයි. ආදීනව සංඥායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝති ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධා උපජ්ජಂತಿ සෙය්‍යති ඉදං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝග කියලා. මෙන්න මේ කය නඩත්තු කරනකොට මේකට හැදෙන ලෙඩ රෝග ගොඩාක් කියලා කියනවා. ඊළඟට මේ කය අපි කිව්වා මේ කවල ඉවරයක් නැහැ, පොල ඉවරයක් නැහැ, නාවල ඉවරයක් නැහැ. මෙයාට ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, ඇවිදින් ඉන්න බෑ විදිහට මේකේ තියෙන කරදර ගොඩක් කිව්වා. හැබැයි ඔය ඔක්කොම අපි දන්නවා. හැබැයි අර අපි ධූරියන් කතාවම තමයි කියන්නේ තියෙන්නේ. මේකේ තියෙන කරදර ඔක්කොම අපි දන්නවා. හැබැයි අපිට එක දෙයක් මෙයාගෙන් හම්බ වෙනවා. මේ ඇහැ නිසා, කන නිසා, නහය නිසා, දිව නිසා, ශරීරය නිසා මෙන්න මේ ආශාදී කියලා එකක් හම්බ වෙනවා. ඒක නිසා මම මෙන්න මේ කයට කැමති. වෙන එකක් නිසා නෙවෙයි මේ කයට කැමති. මෙන්න මේ ආශාදී ලබලා දෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබා ගන්න බෑ මේ කය නේතු. අන්න ඒක නිසායි මම මේ කයට කැමති. ඒතර මේ වේදනාව නිසා තමයි, සැප වේදනාව නිසා තමයි මම මේ කයට කැමති කියලා තියෙන්නේ. ඒතර මේ සැප වේදනාව විඳ ගන්න ඕනේ නිසා තමයි මේ අසූචි ගොඩක් කියලා මේ ඔක්කොම දැන දැන හොද හොද මේ ඔක්කොම දැක දැක ඒ සංඥාව අමතක කරලා මම මේකට සුභ සංඥාවක් දාගන්නේ. මෙන්න මේ සුභ සංඥාව දාගත්තේ නැත්නම් මට මේකේ ආශාදී විඳ ගන්න බැරි නිසා. ତොර මගේ එකට සුභ සංඥා දානවා, අනිත් අයගේ වට සුභ සංඥා දා ගන්නවා. ତොර මේක දාගන්නේ මේ කයේ අසුබේ නොදක නෙවෙයි, මේක දැක දැක මේකෙ තිබෙන්නා වූ මේ ආශාදී ලබා ගැනීම සඳහා. එහෙමනම් අපිට තේරෙනවා මේ වේදනාව කියන එක අපි හිතන තරම් පොඩි දෙයක් අපට කරන එකක් නන් නෙවෙයි. සංසාරේ කල්ප ගණන් මාව ගෙනියන බොහොම දරුණු සර්පෙක් තමයි මේ වේදනාව කියන එක. මේ ඔක්කොම පටලවාගෙන ඇදගෙන ඉස්සරහට යන්නේ කවුද මේ? මේ වේදනාව කියන එක ආශාදී. එතකොට මේ ඕග හතර ඇති වුණේ මොකක් නිසාද? මේ පංචකාමයන්ගෙ තිබෙන්නා වූ මේ ආශාදී කියන එකක් නිසා. රිසාල ආදීනව තිබුණාට මේ ආශාදී ඇත්තම දැක්ක නිසා. එතකොට අපි බලමු, පොඩ්ඩක් අපි බලමු මේ පළවෙනි වේදනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ සැප වේදනාවක් නම් ඒක සැප වේදනාවක් බව හොඳින් දැනගන්න කියලා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ සැප වේදනාව කියන්නේ කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් හිතන්න ඔබ පැය ගාණක් හිටගෙන හිටියා කියලා කොහේ හරි. දැන් ලංකාවේ එහෙම නම් මේ දවස්වල බස් හිම නැතුයි ඇතිනේ. ඒකට බස් හෝල් ටික වාහනත් නැහැ. ඒකට හිටගෙන ඉන්නවා. පැය ගාණක් හිටගෙන ඉන්නකොට ඔන්න බස් එකක් ඇවිල්ලා බස් එකට නැගලා ඉඳගන්න සීට් එකක් හම් වෙනවා. දැන් මොකක්ද දැනෙන්නේ? පෑ දෙකක් හිටියට පස්සේ හරිම සැපක් දැනෙනවා නේද? ලොකු සැපක් දැනෙනවා. එතකොට ඒ සැප ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඒක නැතිල යනවා නේ. ඒක එහෙම සැපක් නෑ. තවත් උදාහරණයක් මෙන්න කියන්න බලන්න, තවත් ඉතල බලන්න, මේක හොඳට තේරුම් ගන්න. තමන්ට වතුර නැතුව ගොඩාක් වෙලා ඉන්නවා, සෑහෙන වෙලාවක් හරීම වතුර තිබහයි, වතුර නැතුව ඉන්න වරුවක් විතර, වතුර පක්කෝ හේතුවක් නිසා කොහෙවත් වතුර නැහැ. ඔහොම ඉන්නකොට තමන්ට හම්බ වෙනවා හොඳ වතුර බෝතලයක්. දැන් මේ වතුර එක බොනකොට මොනවද දැනෙන්නේ? පුදුම සැපක් දැනෙනවා නේද? හරි සැපයි, හරි සැපක් දැනෙනවා. ඒ වෙලාවේ වෙන මොනවා තිබ්බත් වැඩක් නැහැ, මේකේ මේ වතුරෙන් හම්බෙන සැප නෑ. ඒක බොහොම සැපයි ඒ වෙලාවට. හැබැයි තමන්ට කිසිම වතුර තිබහක් නැති වෙලාවේදී වතුර බෝතලයක් හම්බ වෙනවා. දැන් මේකෙන් සැපක් නැහැ. එහෙම නේද? තවත් උදාහරණයක් කියන්නම්. හොඳටම අමතක වෙන්නේ නැති වෙන මේ වේදනාව. අපි කොහේරි ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනකොට අපිට දැන් බොහොම මේ වැසිකිලි යාමේ බොහොම අවශ්‍යතාවයක් තියෙනවා. තද අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට දැන් මේ කට්ටිය ඔන්න මේ යන ගමන් කියනවා ලස්සන තැනක් තියෙන මෙතන බැහැලා පොඩ්ඩක් බලලයන් කියලා. දැන් ඉතින් මමත් බහිනවා. හැබැයි මට මෙතන ලස්සන කිසිවක් පේන්නේ නැහැ. මොකද මට මේ පුදුමාකාර අපහසුවක් තියෙනවා. මට මේක ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ කට්ටිය කියනවා ලස්සන සින්දුවක් දාලා අපි ඔක්කොම නටමු කියලා. දැන් මෙයාට කිසිම උවමනාවක් නැහැ මේක කරන්න. කොයි වෙලාවෙද මෙතන යන්නේ? කොයි වෙලාවෙද මගේ මේ කටයුතු ඉවර කරගන්න කියලා මෙයාට පුදුම දුකක් මේක. ඊළඟට කවුරු හරි රස කෑමක් බෙදනවා. හැමෝම වෙනදා හරි ආසාවෙන් කන එක. ඒතර මෙයාට ඒ කෑමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මට ඊට වඩා ලොකු අපහසුතාවක් තියෙනවා මෙතනදී. ඉතින් ඔහොමම ගිහිල්ලා කොහොම හරි දැන් මේ කට්ටිය නතර කරන ඔන්න වාහනේ බස් එක කියලා කිව්වම නතර කරනවා ටොයිලට් එකක් තියෙන තැනක. ඒතර දැන් මෙයාට අර ඔක්කොටම වඩා වටනවා දැන් නම් හරි කියලා බොහෝම ලොකු සැනසෙල්ලක් ඇති වෙනවා. මේක ඉක්මනට මට දැන් යන්න ඕනේ කියලා. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා එතන ළඟම තියෙන රත්තරම් පුටුව, මේ පුටුව ඉඳගෙන හිටියොත් අද හවස වෙනකන් නැගිටින්නේ නැතුව ඔයාට මේ රත්තරම් පුටුව දෙනවා කියලා. හැබැයි ළඟම වැසිකිලි තියෙනවා, ඔයාට ඕන ඒකට යන්න පුළුවන් කියලා. ඔබ මොකද තෝරගන්නේ? අනිවාර්යයෙන් වැසිකිලිය තෝරගන්නේ නේද? මොකද රත්තරම් පුටුවටත් වඩා වටිනවා වැසිකිලිය වෙලාවට. මොකද මේ මෙච්චරකට අපහසුයි. ඒතර දැන් ඔන්න වැසිකිලියට ගියාට පස්සේ ඒ කටයුත්ත අවසන් කරගත්තාට පස්සේ තමන්ට පුදුමාකාර නිදහස බොහොම සැපක් දැනෙනවා. හරි සැනසෙල්ලක් දැනෙනවා. මොකද ඒ සැනසෙල්ල නැත්තම් ඒ සැප වේදනාවේ නම, ඒකට අපි නමක් දැම්මු දාන්න වෙන්නේ වැසිකිලි යාමේ අවශ්‍යතාවයේ නැති සැපේ කියලා. ඒක තමයි ඒකට නම දාන්න වෙන්නේ නේද? මොකද දැන් ඉස්සෙල්ලා තිබුණා තද දුකක් වැසිකිලි යාමේ දුක කියන එක. මං හිතන මේක කිව්වහම කාටවත් අමතක වෙන්නේ නැති කියලා මේ උදාහරණය. පළවෙනියටම තිබ්බේ දුකේ නම මොකද්ද? වැසිකිලි යාමේ දුක. දැන් මේ තියෙන සැපේ නම මොකද්ද? වැසිකිලි යාමේ අවශ්‍යතාවයේ නැති සැපය. ඒ සැපේ තමයි මට සැපයක් විදිහට දෙන්නේ මේක ඉවරුණාට පස්සේ. එහෙමනම් මේ වෙලාවේ ඔබට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් නැත්තම් මේ වෙලාවෙත් ඔබට තියෙන මොකද්ද? වැසිකිලි යාමේ අවශ්‍යතාවයේ නැති සැපේ. ඒ සැපේ ඔබට දැනෙනවද? මේක හොඳට හිතන්න. මේක පොඩි කතාවක් වුණාට මේක හොඳට හිතලා බලන්න. ඒ සැපේ දැන් දැනෙනවද ඔබට? නෑ. එහෙනම් මට ඒක සැපක් උනේ ඇයි ඒ විලාවේදී? මට තිබුණ තද දුකට සාපේක්ෂව ඒ දුකෙන් නිදහස් වුණ නිසා මට ඒක සැපක් විදිහට මම දැක්කා. මට අර බස් එක එනකන් ඉටගෙන ඉඳලා කකුල් දෙක රිදෙනවා. ඒතර කකුල් දෙකේ වේදනාවක් තිබ්බා. ඒ දුක් වේදනාවෙන් නිදහස් වෙනකොට ඒක නිදහස් වීම නිසා මට ඒක දැනුණ අර දුක නිදහස් වෙනකොට මම දැක්ක ඒක සැප වේදනාවක් විදිහට. අපි හැම ඉරියව්වක්ම මාරු කරනකොට දුකක ඉඳලා අනිත් එකට මාරු කරනකොට මට සැප වේදනාවක් කියලා දැනෙන්නේ අර ඉස්සෙල්ලා හිටපේක දුකක් නිසා. ඒ දුකෙන් නිදහස් වීම තමයි මම මේ සැප වේදනාවක් කියලා දැක්කේ. එතකොට එහෙමනම් කයේ පවතින දුකකින් නිදහස් වෙනකොට මට දැනෙන මොකද්ද? සැප වේදනාවක් විදිහට දැනෙන. ඊළඟට අපිට තියෙනවා මේ මනසෙ. මනසෙත් තියෙනවා යම් යම් දේවල්. රාගය කියලා ගින්දරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නත්ති රාග සමෝහග්ගි. මේ රාගයට සමාන ගින්දරක් නැහැ මේ ලෝකෙ කියලා කියනවා. එතකොට ද්වේෂය කියලා තව ගින්දරක් තියෙනවා, මෝහය කියලා තව ගින්දරක් තියෙනවා. අපි කිව්වා මේ චක්කුම් බික්කවේ ආදිත්තං, සෝතම් බික්කවේ ආදිත්තං, ගානම් බික්කවේ ආදිත්තං, ජීවහා බික්කවේ ආදිත්තං, කායම් බික්කවේ ආදිත්තං, මනම් බික්කවේ ආදිත්තං කියලා. මෙන්න මේ ආයතන හයම ගිනි අරගෙන තියෙනවා, රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් කියලා කියනවා. එතකොට මේ මේකකින් ගිනි ගන්නකොට මොකද වෙන්නේ? මේක නිවා ගන්නකොට විශාල දුකක්. මේක ගින්දරකින් පිච්චෙනවනේ. මේක නිවා ගන්නකොට, මේක නිවෙනකොට සැපක් ඇති වෙනවා. ඒ දුකේ නිවීම තමයි සැපක් විදිහට දකින්නේ. එහෙමනම් බොහෝ විට, බොහෝ විට මම මේ සැප කියලා තියෙන්නේ හොඳට පරික්ෂා කරලා බලන්න. දුකක නැතිවීම, දුකක නිරුද්ධ වීම තමයි මම සැප කියලා අරගෙන තියෙන්නේ. මේක අපිට නිකන් කිව්වට හරියන්නේ නැහැ. මේක ප්‍රායෝගිකව බලන්න, ඔබට ලැබෙන වේදනා පරීක්ෂා කරලා බලන්න. එතකොට ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි මේ දුකක නැතිවීම තමයි මම සැප කියලා දැක්කේ. කායික හෝ මානසික දුකක් නැති වෙනකොට ඒක සැපක් කියලා දැක්කා. හැබැයි ටිකක් වෙලා යනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. හොඳයි, එහෙනම් මේ වේදනානුපස්සනාව පිළිබඳව පොඩි විස්තරයක් කතා කරේ. අපි තවදුරටත් මේක ගැඹුරට සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. එහෙමනම් අපි ධර්මදේශනාව මේ වෙලාවේ කාලය අවසන් වෙන නිසා නතර කරමු. එහෙමනම් කාට හරි මේ දේශනාව සම්බන්ධව හෝ පහුගිය දේශනාව සම්බන්ධව හෝ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන ඉල්ලීමක් කරලා තියෙනවා, මේක ඒගොල්ලොන්ට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබලා දෙන්න කියලා. එහෙමනම් මේ වැඩසටහන් වලට සම්බන්ධ වුණාට ඒවා සම්බන්ධ හෝ ගැටලුවක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා ඒ ප්‍රශ්න අහන්න. ඒ වගේම ඊට පෙර අපි නැවතත් මතක් කරමු අපේ ධර්ම දේශනාවට මේ අනුග්‍රහ දක්වන පණිවිඩය පිළිබඳව. එහෙමනම් අද ධර්ම දේශනාවට අනුග්‍රහ දක්වන්නේ ඒ අනුග්‍රහ දක්වන මහත්මිය බලාපොරොත්තු වෙනවා නම් සඳහන් කළනේ. ඒ පණිවිඩය නැවතත් මතක් කරන්නම්. අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අප තිලෝ ගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන ගරු ධම්ම සුමිත්‍රා මෙහෙණින් වහන්සේටත්, උන්වහන්සේගේ ගිහි කල දෙමව්පියන්ටත් මෙම ධර්ම දේශනාවේ කුසලය උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. ජූලි 18 දිනට වසර 10කට පෙර පරලෝ සැපත් පී නීලීන් පෙරේරා මෑණියන්ටත්, නමින් පරලෝ සැපත් සියලුම ඥාතීන්ටත්, දේශනාවට සවන් දුන් සෑම දෙනාටත් නිර්වාණ අවබෝධය පිණිසම මෙම කුසලයේ හේතු වේවා, තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරලා තිනවා. හොඳයි, එහෙනම් ඒ මේකට අනුග්‍රහ දක්වන මේ මහත්මියගේ සීලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපිත් සාදු කියලා ඒ ඇයටත් පින් අනුමෝදන් කරමු. එමනම් හැම දිනාටම අවස්ථාව තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න. මයික් අන්මියුට් කරන්න අවස්ථාව ලැබලා දෙන්න. හොඳයි, අහන්න.
එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සැප දුක අදුක්කම වේදනාව ලැබෙන්නේ ඒ එන සංඥාව අඳුරගත්තට පස්සේ නේද?
ඒ සංඥාව අඳුරගත්තට පස්සේ තමා ඒ සංඥාව එහෙම අඳුරගන්නටත් තියෙන පරණ ඇතුලේ ඒක
පිළිබඳව. ඊට පස්සේ තමයි අර සතුටෙන් පිළිගන්න අගය කරගෙන මේ පංච උපාදාන ස්කන්ධයට යනකම් යන්නේ නේ.
ඔව්, ඒක
නේද. මම හිතන්නේ ඒක විස්තර කරයි නේද ඊට පස්සේ. මම හිතන්නේ
විස්තර කරනවා, විස්තර කරනවා. ඔව්, මානසිකාර කියන කොටසෙන් තමයි යන්නේ. එතකොට මානසිකාරයේ මේ පංච උපාදාන ස්කන්ධයේදී පංච උපාදාන ස්කන්ධ කියන්නේ මෙතන දැන් පළවෙනියටම ඇති වෙන්නේ පස්සේ. පස්සේනේ ඇති වෙන්නේ.
ඔව්,
පස්ස පච්චා වේදනා. එතකොට පස්ස පච්චා කියන්නේ පස්සේ ඇති වෙනවත් එක්කම බුදුහාමතුර දේශනා කරන මේ නාම ධර්ම එකකට එකක් පහුවෙන්නේ නැතුව එකටම ඇති වෙන නාම ධර්ම කියලා. ඒතකොට මානසිකාරයේ මේ වේදනාවට, සංඥාවට, චේතනාවට සියල්ලටම මේ උදව් කරනවා මේ නාම ධර්ම ටික. ඒ කියන්නේ බාහිර රූපේ, ආධ්‍යාත්මික රූපේ එකතු වෙනකොට විඥාණය කියන එක එතන තමන් සජීවි නිසා විඥාණය එතන සම්බන්ධ වෙනවනේ. ඒකනේ තින්න සංගති පස්සේ එන්නේ. ඒතර ඒ පස්සයත් එක්කම, ඒ පස්ස වෙනවත් එක්කම මානසිකාරයේ විසින් වේදනාවටත්, සංඥාවටත්, චේතනාවටත් මතක් කිරීමක් කරනවා. ඒ මතක් කරන්නේ පරණ තැම්පත් වෙලා තියෙන ඒ වගේ තියෙන ආකාරයට තමයි මතක් කරන්නේ. ඒ මානසිකාරයෙන් තමයි අපිට මේක පිළිබඳව සංඥාව අඳුරලා දෙන්නේ. මේ වේදනාව කියන එක සංඥාවම නෙවෙයි මේ වේදනාව සැප වේදනාව දුක් වේදනාව වෙන්න හේතුව වෙන්නේ. මේ මානසිකාරය කියන එකෙන් වේදනාවටත් මතක් කරලා දෙන්න දේවල් ටිකක් තියෙනවා. ඊළඟට චේතනාවලටත් මතක් කරලා දෙන්න දෙයක් තියෙනවා. මානසිකාරයේ කොටස් තුනටම සම්බන්ධ වෙනවා. මනසින් වෙන්නේ. එතකොට මේකෙන් ගැලවෙන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එතකොට අපේ අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. මේ වේදනාව පිළිබඳ නිත්‍ය සැප ආත්ම සුබ කියලා සංඥාවකින් තමයි සංසාරෙ මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක නිරුත්සාහයෙන් වෙනවා. මොකද ඒකනේ පුරුදු කරලා තියෙන එකනේ. ඒ පුරුදු කරපු එක ඔටෝ එන එක. හැබැයි එතකොට යෝනිසෝ මනසිකාරය කියලා අපි මේ වේදනාවට පස්සනාවේ මොකද කරන්නේ? මේ වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ උදය වය ඇතිවීම නිරුද්ධ වීම සමුදය වය සංකත ස්වභාවය ওই ටික ඔක්කොම මෙයාට කියලා දෙනවා. කියලා දීලා ඒක අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන මේක ඥානයක් විදිහට තමන්ට ස්ථිර කරගන්න. කියන්නේ ඒක තමන්ගේ දෙයක් විදිහට පැහැදිලිව මේකට තමයි අපිට සීලයක් සමාධියක් අවශ්‍ය වෙන්නේ. ස්ථිර කරගන්න. ස්ථිර කරාට පස්සේ දැන් ඉස්සරලාවේ අයෝනිසෝ මනසිකාරය. මොකද ඒක විතරනේ මෙයාට පුරුදු වෙලා තිබුණේ. දැන් අපි යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා තියෙනවා නම් වේදනාව එනකොට මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය යදෙනවා. එතකොට ඒක එතනම හිස්සලා යනවා. ඒක උපාදාන වෙන්නේ නැහැ. උපාදානට යන්නේ භවයේ සකස් වෙන්නේම මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය නිසා. වේදනාව පිළිබඳව තියෙන අයෝනිසෝ මනසිකාරය. පැහැදිලිද මත්?
බොහොම පිං බොහොම හොඳයි.
මෙන්න වංශය.
ඔව් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒ කර ඉස්සෙල්ලා අහපු අමතර කුලසීප මහත්මයා කියුවේ මගේ නම ලක්ෂ්මන් නායකන්. මට ඒ ප්‍රශ්නේ උඩම අර යෝනිසෝ මනසිකාරය මනසිකාරය එන්නේ නිදායසයකින්. යෝනිසෝ මනසිකාරයකට තමයි අර වීර්යය
දන්නේ. වීරිය යොදන්න ඕනේ කරන්නේ මුලදි විතරයි. යෝනිසෝ මනසිකාරය කියන එකට අපිට දැන් ඒක පුරුදු නැති හින්දා තමයි වීරිය යොදන්න වෙලා තියෙන්නේ. මොකද ඒක අපිට පුරුදු නැහෙනේ. දැන් අපි බයිසිකලයක් පදිනකොටත් පුරුදු වෙනකන් අමාරු නේද? දැන් ඩ්‍රයිව් කරන එක එහෙම අතක ඇදින්න ලයිසන් එක ගන්නකොට කොච්චර මහන්සිද නේද? ගොඩක් දේවල් කරන්න. හැබැයි අපිට දැන් වාහනේ එලවන්න ගිහපුවාම අපිට කිසි වෙහෙසක් දැනෙන්නේ නැහෙනේ. අන්න ඒ වගේ මේ යෝනිසෝ මනසිකාරය තමන්ගේ දෙයක් බවට පත් වෙනවා. ඒක පත් කරගන්නකම් විතරයි අමාරුයි. මුල කොටස විතරයි අමාරු. යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයට එහෙම පත් වෙනකොටම එයා සම්මා දිට්ඨියට ආවට පස්සේ එයාගේ දෘෂ්ටියෙම මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණේ දැකලා තිනේ. හැබැයි තාම ඒක සම්පූර්ණ කරගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි එයාගේ දෘෂ්ටිය ඒක ඇත්ත කියන එක ස්ථිරව ඇතුළට තහවුරු වෙලා තියෙන. සම්මා දිට්ඨිය කියන්නේ මේකනේ. අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණ තුල එයා දකින්න ඉස්සෙල්ලාම අහනව නෙවෙයි. හුතමේ නෙවෙයි, චින්තාමේ නෙවෙයි, භාවනා විදිහට එයාට ශීර්ෂියක් ප්‍රත්‍යක්ෂ වෙන යම් අවස්ථාවකදී. අන්න එතකොට තමයි එයාගේ හිත නිදහස් වෙන්නේ. ඒ නිදහස් වීම තමයි ඒ සෝවන් ඵලයක් කියලා. එතකොට තමයි සක්කාය දිට්ඨිය එහෙම දුරු වෙලා ඒ ටික ඔක්කොම වෙන්නේ ඒත් එක්කටම. එතකොට අන්න එයාට එයාගේ මේ ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මේක ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් ඉන්ද්‍රිය ධර්ම නැති වෙන්නේ එයාගේ. මේ ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටනවා. ඒ කියන්නේ දැන් එයා අර වෙනදා නිත්‍ය සැප ආත්ම සුභ බලපු ඒවා එයාට දැන් පෙනෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවයෙන් පේන්න පටන් ගන්නවා. හැබැයි සීරසියක් නෙවෙයි. මොකද අර පරණ පුරුදු ගොඩක් ප්‍රබලයිනේ. හැබැයි ඒකත් මේකත් එකට වැඩ කරනවා. කියන්නේ නිරුත්සාහින් ඒක එනවා. රූපයක් දකිනකොට ඒ ස්වභාවය නිකම් එනවා. අන්න ඒ බවට පත් වෙනවා. ඒකයි කිව්වේ දැන් අයෝනිසෝ මනසිකාරයේ මේ අපි කාලයක් පුරුදු වුණා කියලා අයෝනිසෝ මනසිකාරයට හැමදාම ඉන්න මෙතන අවස්ථාවක් නැහැ. දැන් අන්ධකාරයකට කියන්න බෑ මං අවුරුදු මේ දහස් ගාණක් මෙතන හිටියා කියලා ආලෝකය ආපුවම කියන්න බෑ මට යන්න බෑ කියලා නේද? අන්න ඒ වගේ යෝනිසෝ මනසිකාරය එනකොට අයෝනිසෝ මනසිකාරයට කියන්න බෑ මේකේ අයිතිකාරය මම කියලා. මොකද ඒක වැරදි දෙයක්. එතකොට මේ හරි දෙයට ඉඩ දීලා එයාට අයින් වෙන්න වෙනවා. ඒකට කාලයක් යනවා. ඒක තමයි කිව්වේ මේ ධම්මා දිට්ඨි රාපුවෙක් කෙනාට උපරිම ආත්මහතයි කියලා. මොකද යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කියලා සම්පූර්ණයෙන් එයා වැඩිපුර ඒක මහන්සියලා ක්‍රියාත්මක කරොත් සම්පූර්ණයෙන් ආයෝනිසෝ මනසිකාරය දුරු කරලා සම්පූර්ණයෙන්ම මේ සම්මා සතියටම මෙයා පැමිණෙනවා. පැහැදිලිද?
පැහැදිලි, බොහොම පැහැදිලි.
තිරුවන් සරණයි. මොනාරි තව අහන්න ප්‍රශ්න තියෙනවද?
මෙනින් වංශ
තෙරුවන්
සරණයි. මේ දැන් අපි අවිජ්ජාව කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපි දැන් තේරුම් අරගෙන තියෙන්නේ, අටහගෙන තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ ඒ ඇති අඥානය. දැන් චතුරාර්ය දැන් එතකොට දැන් අනිත් ධර්මයනුත් තියෙනවනේ. ඉතින් මම මෙහෙම බලලා තියෙනවා චතුරාර්ය සත්‍යයේ ඇතුලේ අයිති අනිත් ඔක්කොම ධර්මයන්. ඒකෙන්ද වෙනම අයිමත් මේ වෙනම කියන්න ඕනේ නැහැ. මොකද මම හුඟක් මේ ගැන හිතලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයේ ඒ අවබෝධය හුඟක්ම වැදගත් තමන්ගේ ධර්මයේ තමන්ගේ භාවනා වලටයි හැම එකටම. නමුත් ඉතින් ඒක ඇතුළත් නැහැ. ඒ ඇතුළත් නැත්තේ ඒක සඳහන් කළ නැත්තේ අර කාරණාව හින්දාද?
ඔය ඔක්කොම එකක් අන්තිමට කියනකොට අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ නිසා තමයි ඔය මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය ඔක්කොම ඒ කියන්නේ ඇති වෙලා තියෙන්නේ. දුක කියන එක ඇති වෙලා තියෙන්නේ මේ අනිත්‍ය ලක්ෂණේ නිසා. ඊළඟට මේ එකකට එකක් යන ඔය ඔක්කොම ටික සම්බන්ධයි අතරම කියනවනේ. එකක් එකක් වෙනස් දේවල් නෙවෙයි. අපිට කොතනින් හරි පටන්ගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට ඔය ඔක්කොම එකතු වෙලා එක ධර්මයක් බවට පත් වෙලා යනවා. එකකට එකක් බොහොම සම්බන්ධයි.
එහෙමයි.
ඔව්. ඒ කියන්නේ අපි එකක් කමක් නැහැ එකකින් පටන් ගන්න. චතුරාර්ය සත්‍ය හරි කමක් නැහැ. එතකොට දුක්ඛේ පළවෙනියට තියෙන දුක්ඛේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ නේ නේද? බුදුහාමර දේශනා කරේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියලා. එතකොට සම්පූර්ණයෙන් අවබෝධ කරන්න. සම්පූර්ණයෙන් අවබෝධ කරන්න කියලා තියෙනවා. පරිඤ්ඤය කියලා කියනවා නේද? එතකොට සම්පූර්ණ දුක කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව දකිනකොට ඒ දුකට එතකොට ඔන්න අපිට තේරෙනවා මේ දුක ඇතින්නේ මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණේ නිසා කියලා. මාර පාලනය කරන්න බැරි නිසා එතකොට අපි දකිනවා දුක සම්පූර්ණයෙන් බලාගෙන යනකොටම මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණේ නිසා තමයි මේ දුක හටගෙන තියෙන්නේ කියලා තේරෙනවා. ඊළඟට මේ අනාත්ම ලක්ෂණේ දකිනකොට මොකද වෙන්නේ? අනාත්ම ස්වභාවය දකිනකොට මට මෙන්න මේ හේතුවකින් ඇති වෙන ඵලයක් කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට පටිච්ච සමුප්පාදයේ තියෙන සම්බන්ධයිනේ. අනාත්මයි කියනකොටම පටිච්ච සමුප්පාදේ සම්බන්ධ වෙනවා. එතකොට අනාත්මයි කියලා කියන්නේ මගේ පාලනයක් නැහැ කියන එකනේ. මගේ පාලනයක් නැත්තම් මොකේ පාලනයකින්ද මේක යන්නේ? මේ සංසාරේ යන්නේ කොහොමද? අන්න එතකොට මට සම්බන්ධ කරගන්න වෙනවා මෙන්න මෙතන හේතුවක් නිසා ඇති වෙන ඵලයක් කියලා. කාය කියන්නේ හේතුඵලයක්. වේදනාව කියන්නේ හේතුක ඵලයක්. මේ බාහිර රූපේ ආධ්‍යාත්ම රූපේ විඥානය නැත්නම් මේ පස්සේ මේ තුන ස්පර්ශ වීම නිසා හටගන්න එකක් තමයි මේ වේදනාව. ඒක නැතුව මට මේ වේදනාව හදන්නත් බෑ. ඒ වගේම මේ තුන ස්පර්ශ වෙනකොට මට වේදනාව හදන්න නැතු ඉන්නත් බෑ. අන්න ඒක නිසා මේ වේදනාව අනාත්මයි කියලා තේරෙනවා. අන්න ඒ විදිහට මේ හේතුවක් නිසා ඉස්සරහට යන පැවැත්ම අන්න ඒ පටිච්ච සම්පදාය තේරෙන පටන් ගන්නවා. එතකොට මෙතන උනන් දැන් චතුරාර්ය සත්‍ය උනත් මහත්ය දැන් අපි දැන් සමුදය කියන එක දකිනවනේ. යයන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රා අබිනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා බුදුහාමුදුර සමුදේ සත්‍ය විස්තර කරනවානේ. එතකොට මොකක් නිසාද මේ සමුදේ හේතුව මොකද්ද? මේ තණ්හාව නිසා යන යන තැන ඇලි 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 දිගට දිගට යනවා. එතකොට අපිට එතනක් තේරෙනවානේ අනාත්ම ස්වභාවය. තණ්හාවෙන් හින්දා තල්ලු කරනවා මිසක් මේ පුද්ගලික තල්ලු කිරිල්ලක් නෙවෙයි මෙතන මේ තියෙන්නේ. අන්න ඒ විදිහට මේ ටික ඔක්කොම හැම තැන එකතු වෙනවා. මේ ධර්මය යනකොට ඒ හැම එකම එකින් එකට හරීම සම්බන්ධයි. එක තැනකින් පටන් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ.
ඒක ඉතින් මට අර මුලදී එහෙම තිබුණාට ඉතින් පස්සේ මම තේරුම් ගත්තා ඒ වුණාට මම මේනි මාංශකින් අහලා මේක ටිකක් ඒක සනාථ කරගන්නයි එතකොට මෑවි. තව එකක් තියෙනවා දැන් මේ අනත්‍යයි ශුන්‍යතාවයයි. මේ දෙක ගත්තොත් මේ දෙක එකම නෙවෙයි පංගුවක් මම බනහලා තියෙනවා පංගුවක් බනවල කියලා මේ දෙකම එකයි කියලා. මට නම් ඒක පිළිගන්න අමාරුයි දෙකම එකයි කියලා. එක කාරණාවක් නම් අර සීල සූත්‍රයේ තියෙනවානේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ ඒ වගේ දිගටම ඇවිල්ලා අන්තිමට ශුන්‍යතෝ අනත්තතෝ. ඉතින් එහෙම වැටෙන්නේ නැහනේ අර මේ කොට්ටිත රහතන් වහන්සේ සාරිපුත්‍ර රහතන් වහන්සේ අතර තිබිච්ච සාකච්ඡාවකදී මේ කාවේ මේ ඉතින් මේ මේනින් වහන්සේ එක ගැන හිතන්නේ ඒ දෙකේ වෙනස තිනවන්නේ නැද්ද
කියලා. අනත්ත කියන වචනේ වෙනස්ම දෙයක්. අනත්ම කියලා කියන්නේ එක පැත්තකින් කියනවා දැන් අපි බොහොම මතුපිටින් කතා කරනවා නම් මගේ පාලනේ නෑ කියලා තමයි අනත්ම කියන එක. ඒක බොහොම මතුපිටින් කතා කරන විදිය. මේ හැම මේ ත්‍රිලක්ෂණේ හැම ලක්ෂණයක්ම ප්‍රඥා මට්ටමේ හැටියට ඒක තේරෙන විදිහවල වෙනස් වෙනවා. එතකොට අනිත්‍යක අනාත්මයි කියලා කියන්නේ මේකේ දිගට පවතින මොකුත් නැහැ කියලා. ස්ථිරව පවතින දිගට යන මොකක්වත් නැහැ කියලා. එතන එතන ඉපද නිරුද්ධ වෙන ධාරාවක් විදිහට යනවා කියලා කියනවා. හේතු නිසා ඇති වෙන ඵලයක්. දැන් අර පහණක් පත්තු වෙනකොට මේක ගොඩක් හොඳට තේරෙයි මං හිතනවා. පහණක් පත්තු වෙනකොට පහන්නේ ලැබෙන ආලෝකය තියෙනවානේ. එතකොට අපි ආලෝකේ පැයක් දැක්කට ඒ ආලෝකේ ඒ මොහොතට තෙල් බිඳුවකුත් මේ ඔක්සිජන් වටේ තියෙන වාතයේ චුට්ටකුත් තිරේ චුට්ටකුත් එකතු වෙලා ඒ වෙලාවට සකස් වෙන ආලෝකයක්නේ.
එහෙමයි.
හැබැයි අපි පයක් දකිනවා. අර ඒ වගේ දිගට තිබුණාට ඒ මොහොතට සකස් වෙන හේතු වැය කර කර නිරුද්ධ වෙන ඵලයක්. අන්න එහෙම තියෙනකොට අන්න එතන අනාත්මය කියනවා. ඒ කියන්නේ ඒක දිගට පවතින යමක් නෙවෙයි. ඒ මොහොතට සකස් වෙන දෙයක්. අන්න ඒක අනාත්මය කියන එක කියන්න තියෙන එතන තමයි. එතකොට ඒ අනාත්මය කියන එකයි එතකොට ශුන්‍ය කියන එක ශුන්‍ය කියන එකේ වෙනත් අදහසක් තියෙනවා. ශුන්‍ය කියලා කියන්නේ දැන් අපි ඔය මහත්ය මං හිතනවා ධාතු ස්වභාවය ගැන එහෙම ටිකක් ධර්ම කරුණු දැනගෙන ඇති කියලා ඉතලයි මෙහෙන් විස්තර කරන්නේ. එතකොට මේ ධාතු හතර ගැන එහෙම කතා කරනකොට මේ සියලු දේවල් වල පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරත් ඒක නිසා ඇති වෙන වර්ණගන්ධ රස වර්ණගන්ධ රසෝජා කියන මේ හතර එකතු වෙලා මේ සුද්දාෂ්ටක කියන ස්වභාවයක් කියලා දකිනවනේ. එතකොට දැන් අපි ඇහෙන් අඳුරන දේවල් එතන ශුන්‍යයි කියලා කියන්නේ ඇහෙන් අඳුරන යමක් ගහ කියලා දෙයක් මං අඳුරෙව්වට එතන මේ ධාතු හතරනේ තියෙන්නේ. ධාතු හතර කියලා කියන්නේ මේ ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන මේ ටික තියෙනවා. ඒ වර්ණ කියන ලක්ෂණේ විතරයි මං අඳුරන්නේ. මට නමුත් මම දකින්නේ ඒක ගහක් විදිහට. අර ඒ වගේ දැන් මට මේක දැන් සාමාන්‍ය ජීවිතේ වුණත් අරගෙන බැලලා අන්වික්ෂකින් ලොකු කරලා ලොක් කරලා බලගෙන ගියොත් මේ එක කොටසකවත් ඒ ගහ කියන කොටසක් මට හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මරීචි උපමා සංඥා කියලා. මේ සංඥාව මිරිඟුවක් වගේ කියලා. එතකොට මිරිඟුවක් කියලා එකක් තියෙනවා වගේ පෙන්වනට එතන එහෙම එකක් නැහැ. එතන වෙන හේතු ටිකක් තියෙනවා. අපිට ඒ හේතු පේන්නේ අර ඵලයක් පේනවා. අන්න ඒ වගේ ශුන්‍යයි කියලා කියන්නේ අපිට මේ පේන දේ එතන නැහැ කියන එක.
මේ
දේ එතන නැහැ. හැබැයි එතන හේතු ටිකක් තියෙනවා. මට පේන දේ නැති වුණාට එතෙන්ද එහෙම පේන්න හේතු ටිකක් තියෙනවා. හැබැයි මට හේතු ටික පේන්නේ නැහැ.
එහෙම.
කියන දේ පේන්නේ. පේන දේ එතන නැහැ. ඒ මට පේනවා කියලා හිතන එකෙන් ඒක ශුන්‍යයි කියලා තමයි කියන්නේ. මොනවත් නැහැ කියන එක නෙවෙයි ශුන්‍යතාවය කියන්නේ. එහෙම වුණොත් ඒක වෙනස් දෙයක් වෙන වැත්තක් වෙනවා. එහෙම මුකුත් නැහැ කියලා කතාවක් නැහැ. හරි. ඔව්. ශුන්‍යතාවේයි අනේ අනාත්මතාවේ වෙනස තේරුණාද මන්ට?
තේරුණා. මේ මහන්ස් මේ ඔක මොකද තව අර Thich Nhat Hanh කියලා දායත්නවිස් Zen Master කෙනෙක් කිටි මේ ළඟදී නැති වුණේ. ඉතින් ඒ හොඳට ඔක ශුන්‍යතාවේ මේ කරනවා. දැන් තව මේනින් මාංශ කිව්ව විදිහටම තමයි ඒයි විස්තර කළේ. අනිත් එක මේ තවත් එක මම පරිසම්බිදා මග්ගේ තිනවා බුදුහාඳුරෝ මේ ආනන්ද හාඳුරෝ අහනෝ බුදුහාඳුරන්ගෙන් ශුන්්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ඉතින් එතකොට මේ තෝරලා විස්තර කරලා දෙනවා. ඉතින් එතනත් ඒකෙත් වෙනවා අනත්තේ ශුන්්‍යතාවේ කියලා වෙනසක් තිනවා කියලා. හැබැයි මේ පංගොත් ස්වාමීන් වහන්සේලාගේ කියනවා මේ නම් කියන ගම්දි නෑ ස්වාමීන්
වහන්සේලාගේ
දෙකම එකයි කියලා.
ඒක වෙනස් දෙයක්. ඒක ප්‍රායෝගික යන කෙනෙකුට පැහැදිලිව තේරෙනවා. ප්‍රායෝගික මාර්ගය යනකොට ගොඩක් වෙලාවට ධර්ම කරුණු අපි මේ කියන්නේ අපි ගොඩක්ම කියවලත් නැහැ. නමුත් ඒ තමන්ට ඒක අත්දකින්න පුළුවන් ගොඩක් දේවල්. එතකොට ඒ වගේ වෙනස් තමන්ට දැනෙනවා මේක මේකයි මේක මේකයි කියලා.
බොම් පින් තෙන්රන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්නක්සා භික්ෂුණ හස.
භික්ෂුණ
හස මේ වේදනානුපස්සනාව වඩනකොට මේ සාමාන්‍ය ජීවිතේ මේ ෆිසිකලි අපේ ඇඟට වේදනාවක් ලෙඩක් හැදුනහම ඒක අරබයා වඩන ක්‍රමයකුත් තියෙනවද?
ඒක අරබයා වඩන්න පුළුවන්. ඒ කර්මය වඩනකොට අපිට ඒ වේදනාව කියන එක දිහා ඇත්තරම බලාගෙන හිටියොත් සමහර වේදනාවක් ගොඩක් අධික නම් සමහරට බැරි. හැබැයි තමන් සිහිය දිනු කරලා තියෙන කෙනෙකුට ඒ විදිහට බලන්න පුළුවන්. ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට අපට දැනෙනවා ඒ වේදනාව අර මේ එක දිගට පවතින එකක් නෙවෙයි කියලා.
ඔව්. ඇති වෙලා නැති වෙනවා.
ඇති වෙන බව. ඒක හිටපු ගමන් වැඩි වෙනවා, හිටපු ගමන් නැති වෙනවා, ආයේ ඒක වෙනස් වෙනවා. හොඳට සිහියෙන් බැලුවොත් ඒ තියෙන තැන පවා මම හොයන්න බෑ වගේ. සිහිය හොඳට දියුණුවත් එහෙම දැන් එතන තියෙනවා, තව තැනක තියෙනවා. අර ඒ වගේ මේකේ එතකොට අර දැන් මම වේදනාව කියලා අර සම්පූර්ණ එකක් හිතාන හිටියර දැන් කය කියලා සම්පූර්ණ මමෙක් කියලා සම්පූර්ණ හිතාන හිටියා වගේ මේ වේදනාව කියලා මහා ලොකු අර කරුවලේ ඉන්න මේ යකෙක් ගැන හිතාන හිටියා වගේ, යකා කියලා ලොකු එක්කෙනෙක් හිතාන ඉන්නා වගේ කවදාවත් කරන දැක්ක මේ වේදනාව කියන එකට ලොකුම එකක් දීලා තියෙනවා.
එහෙමයි.
සැපේ එකටයි දුක් වෙනටයි ඔක්කොටම. හැබැයි මෙයාගේ ඇත්ත දකින්නකොට අර මේ හිතේ තියෙන බය නැති වෙනවා වගේ.
එහෙමයි.
මේ මෙයාට මෙයා ගැන අර තියෙන සම්පූර්ණ හිතානී සිටු පිළි වෙනස් වෙනවා.
එහෙමයි. වැලුවේ කඩු වෙනවා.
වැලුවේ කඩු වෙනවා. හැබැයි කායික වේදනා කියන එක අපිට නැති කරන්න බෑ. බුදුහාමුදුරන්ටත් කායික වේදනා තිබ්බා. මේ කාය කියනවනම් මේ ස්නායු පද්ධතිය වැඩ කරනවනේ ඒකේ වේදනාව කියනවා ඇති වෙනවා.
එහෙමයි.
එතකොට කායික වේදනා අරමුණු කරලා රහත් වුණු උන්වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා.
එහෙමයි.
එතකොට කායික වේදනා කියනේවා සම්බන්ධවට වඩා අපිට ගොඩක් වෙලාවට සංසාරේ යන්නේ මේ 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 ආයතන වල ඇති වෙන වේදනා සම්බන්ධ උපාදාන කිම්කින් තමයි. කායික ලැබෙන සැප වේදනා උපාදාන වෙනවා. කය සැප වේදනා උපාදාන වෙනවා. නමුත් කයේ යම් කිසි රෝග තත්ත්ව නිසා හරි ඒ වගේ ඇති වෙන වේදනා කියනවා අපට එහෙම නැති කරන්න බෑ. කය කියන එක මේ වේදනා උපස්සනාවේදී කය කියන එක ගන්නකොට ඒකට පොඩි වෙනස් විදිහකට තමයි කය ඒව ක්‍රියාත්මක වෙනස් නෑ. නමුත් ඒ කායික වේදනා කියනවා දැන් මේ දැන් ඇහැට රූපයක් දකිනකොට ඇති වෙන වේදනාව කියන එකයි කනට සද්දයක් ඇහෙනකොට දැනෙන වේදනාව කියන එක සම්පූර්ණයෙන්ම මනසින් සකස් වුණු ස්වභාවයක් තියෙනවනේ නේද?
එහෙමයි.
ඒක සම්පූර්ණ මනසත් එක්කනේ ඒව ඔක්කොම දැනෙන්නේ. නමුත් කාය කියන එකේ කායික වේදනාවක් කියලා වෙනම තියෙන වේදනාවක්. එහෙමයි. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ප්‍රතිකාර කරගත්තේ. රහතන් වහන්සේලාත් ඒකට ප්‍රතිකාර කරලම තමයි හොඳ කරගත්තේ. කියන්නේ ඒක විඳින්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. ඒක සුවපත් කරගෙන තියෙනවා. උන්වහන්සේලා සුවපත් කරගෙන තිනවා. ඒක සුවපත් කරගන්න ඕන එකක්.
එහෙමයි.
හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෙන් මාස දැන් මේ දැන් කායික වේදනාව ඇයි කායික වේදනාවට රහතන් වහන්සේලාට බුදුන් වහන්සේම ඒක දුකක් හැටියට ගන්නෑ. නමුත් වේදනාවක් හැටියට විතරක් ඒක ගැනෙන්න පුළුවන් නේද?
දුකක් හැටියට ගැටීම නෑ. හැබැයි උන්වහන්සේලාට වේදනාව දැනෙනවා.
වේදනාව දැනෙනවා. මේ වේදනාවක් හැටියට විතරයි. මොකද දැන් මේක කය අතහැරලානේ තින්නේ, මේක මගේ මම මගේ ආත්මේ නෙවෙයි කියලා. එතකොට ඒක හේතු වෙන්නේ නැහැ. දුක දුකක් කියලා දෙයක් එන්නේ නැහැ. නමුත් වේදනාවක් තියෙනවා.
මානසික දුකක් නැහැ, කායික දුක
තියෙනවා. අන්න ඒක
තමයි. කායික දුක තියෙනවා.
කායික දුක තියෙනවා.
කායික දුක තියෙන නිසා තමයි උන්වහන්සේලා ඒකට ප්‍රතිකාර කරන්නේ. උන්වහන්සේලාට සමාධියකින් යම් වෙලාවක් ඒ දුකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. ඒ හැබැයි ස්ථිර විසඳුමක් නෙමෙයි ඒක.
එහෙම.
සමාධියෙන් බැස්සාම ආපහු සරයක් කායික ආයේ දුක ඒගොල්ලන්ට දැනෙන්න පටන් ගන්නවා. එතකොට කායික දුකට උන්වහන්සේලා ප්‍රතිකාර කරා. මේ උන්වහන්සේලාට ඒකනේ උන්වහන්සේලා පිරිනිවන් පානකම් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ.
එහෙමයි.
උන්වහන්සේලාටත් බඩගිනි දුක දැනෙනවා, පිපාස දුක දැනෙනවා. මේ අසුචි මුත්‍රා පිටගිරීමේ දුක දැනෙනවා, කයට මොකක් හරි ස්පර්ශ වෙනකොට ඒකේ දුක් දැනෙනවා, ඒ සියල්ල දැනෙනවා උන්වහන්සේලාට. ඒත් මේ කය නඩත්තු කිරීම උන්වහන්සේලා අර මරණය කියන කොයිලේ දෙන්නේ කියලා සමහර අවස්ථාවල විස්තර කරන්නේ. මාසයක් වැඩ කරලා කෙනෙක් අර පඩිය හම්බෙන්නකම් බලාන ඉන්නවා වගේ. දැන් ඉතින් මෙච්චර වැඩ කරානේ මට මරණේ නැද්ද තාම කියලා බලාගෙන ඉන්න උන්වහන්සේලා. මොකද ඒක බලාපොරොත්තු වෙන ඉන්න උන්වහන්සේලා. මේ කය දුක් අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේලාට ඒකයි. නමුත් ඒක දුකක් විදියටම තමයි දැනෙන්නේ.
මම ඒක කියවලා තිනවා කීප තැනක. මේ රහතන් වහන්සේලා එහෙම තැන්වල මේ මරණේ එනකම් බලන් ඉන්නවා
කියලා. මොකද ඒ උන්වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ. මොනවාද අවශ්‍යතාවය? දැන් අපි ජීවත් වෙන්නේ මොකක් හරි ජීනින් හින්දානේ නේද? මේ වැඩක් නැත්තම් ඉතින් ඇහෙන් වැඩකුත් නැත්තම්, කණෙන් වැඩක් නැත්තම්, නහයෙන් වැඩක් නැත්තම්, දිවෙන් වැඩක් නැත්තම්, ශරීරයෙන් වැඩක් නැත්තම්, මනසින් හිතන්න කියලා කිසි දෙයක් නැත්තම්, තියෙන සියල්ල අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය නම් වැඩක් නැහැ කියලා හොඳටම දන්නවනම් උන්වහන්සේලාට ඉතින් මේක පැවතුනත් එකයි නොපැවතුනත්. හැබැයි උන්වහන්සේලා කවදාවත් මේක විනාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ. කාට හරි අඩුම ගානේ වැඳලා හරි පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවානේ. දානි ටිකක් දීලා හරි පිං කරගන්න අවස්ථාවක් තියෙන නිසා උන්වහන්සේලා ඔහේ පවතින්න හරිනවා. හැබැයි මේක මැරෙනවා කියලා දැනගත්තොත් ආයෙ කිසිම නාවකුත් නැහැ විනාඩියක්වත් වැඩිපුර තියාගන්න.
එහෙමයි. ඒ කියන්නේ අනිත් ඒගොල්ලන්ගේ යහපත සඳහාම විතරයි
ඉන්නවනම්
ඉන්න කැමති.
ඔව්. වෙන අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේලා වෙනුවෙන් ඒක පවත්න්නේ උන්වහන්සේලාගෙත් නෙවෙයි. ඒක ඊට පස්සේ ස්වභාව ධර්මයේ කොටසක්. ස්වභාව ධර්මයේ කොටසක් ඉතින් උන්වහන්සේලා තිබ්බත් එකයි නැතත් එකයි. ඒක සබා ධර්මයේ විසින්ම තමයි එතන යට යන්නේ. සබා ධර්මයේ විසින් ඒ පැවැත්ම පවත්තගෙන යනවා. පැවතෙනවා නිකම්. ඒ කියන්නේ අපි මේ ඉපදෙනකොට කර්මචිත්ත යුතු ආහාර කියලා මේ හේතු ටිකක් අරගෙන මේ රූපය අරන් ඇවිල්ලා
තියෙන්නේ.
එහෙම. අර ගහක ආයුෂයක් තියෙනවා වගේ මේක එනකොටම අපට ලැබිච්ච කර්මයක් තියෙනවා. ඒතකොට ඒ කර්ම ඉවරනකම් මේ රහත් වුණා කියලා මේක නතර වෙන්නේ නැහැ. කය පවතිනවා.
බොම් පිං තිරුවන් සරණයි.
නේද තිරුවන් සරණයි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අපි නතර කරමු දැන්. හොඳයි, එහෙනම් අපි අද ධර්ම දේශනාව නතර කරමු. ඉදිරි ධර්ම දේශනාවලදී සමහර ධර්ම දේශනා මෙහින්නාසෙට වඩින්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් දැන් මේ ධර්ම දේශනාවටත් මේ වස්වසුබ තැනින් ඇවිල්ලා තමයි ධර්ම දේශනාව කරේ. මේ ධර්ම දේශනාව නිසාම ආපහු වැඩි ආරාමෙට. එතකොට සමහර ධර්ම දේශනාවලට වඩින්න පොඩි පොඩි අපහසුතා තියෙනවා. මොකද සෙනසුරාදා දවස්වලදීම අපේ උපෝසත කරන දවස් ඉදිලා තියෙන. එතකොට උපෝසත කරලා ආපහු මට ආරාමෙට එන්න වෙලාව මදි වෙනවා. යම් යම් වෙලාවට මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒවා එක්කෝ ධර්ම දේශනා ඒ වගේ දවස්වලට කලින් රෙකෝඩ් කරලා හරි දාන්න මම උත්සාහ කරනවා. හදිසි හරි එහෙම මොකක් හෝ හේතුවක් නිසා එහෙම කරන්න බැරි අවස්ථාවක් වුණොත් අපි ඔය ධම්ම ගෲප් එකේ ආරාමයේ WhatsApp ගෲප් එක වගේ ගෲප් වලට ඉස්සලා දවසේ වගේ මැසේජ් එකක් දාන්න. චුට්ටක් මේ වස් කාලය තුලදී පොඩ්ඩක් බලන්න ධර්ම දේශනාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම සිකුරාදා දවසේ අපි දානවා ධර්ම දේශනාව සෙනසුරාදාට තියෙනවා කියලා. මොකක් හෝ හේතුවක් නිසා මොකද ඒ ඉන්න තැන අපි ටෙලිෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. මං හිතන්නේ ඒක විශාල කැලයක් නිසා මේ සිග්නල් උත් නැතු ඇති. ඒක නිසා මට ආරාමයට ඇවිල්ලා රෙකෝඩ් කරලා වගේ තමයි යන්න වෙන්නේ. ඒක නිසා සමහර විටක වස් කාලය තුලදී සමහර දේශනා කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා චුට්ටක් ඒ ගැන එහෙම නැති වුණොත් කලබල වෙන්න එපා. ඊළඟ සතියේදලා පුළුවන් වෙලාවට කරන්න උත්සාහ කරනවා. නමුත් මම හැමදාම කරන්න උපරිම උත්සාහ කරනවා. බැරි වුණොත් එහෙම වෙයි. සමහර දේශනා නැති වස් කාලය තුලදී. හොඳයි, එහෙනම් අපි ධර්ම දේශනාව නතර කරමු.
සියලු දෙනාම වන්දනාමාන කිරීම සඳහා සහභාගී වෙන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්ධං වන්දිතුම් පස්සිතුම් වරං ප්‍රජාපති මහා තේරින් ආකදම් පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ දීතානම
සාදු සාදු සාදු.
අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු.
ගුරු මෑණියන්
තෙරුවන් සරණයි.